శబ్దాసన సూక్తులు మానసి మిశయాసన నది పెక్కలకు బాధతు మాన్సే శవత్మక సమీపే జేతవన నమ్ము అనే పిరుసిటూగి ఆరామి వెడవాసే తన సేత బాగతు మాన్సే మహాని భిక్షు నమ్ముతు సేత ఏ భిక్షు మాన్సే భిక్షు మాన్సే బాగతు మాన్సే పిలువదా నిశ బాగతు మాన్సే మీ సూత్రే వదాల సేత మహానితో పాటు ఆశ్రయాంగి సంవరకారణీయ దేశనాకరణి ఏ ఆశ మనాంగ దశమీ వదాల సేకు ఎసే వాంసే భిక్షు భాగతు మాంసే విలువదా మనసు భాగతు మాంసే మీ కారణి వదాల సేకు మహాన్ని నూని దన్నాహుట డాక్నాహుట ఆశ్రయాంగి శేఖిరీమే కీ నుదన్నాహుట నుదక్నాహుట నోకే జలిదు మహాన్ని కుమక్ దన్నాహుట కుమక్ దక్నాహుట ఆశవాక్షేవేది జోనిసు మనసి కారేది ఆయన సో మనసి కారేది మహాన్ని నునూని మెనియకరన్నాహుట నూపన్నావుదు ఆశ్రయ ఉపదేది ఉపన్నావుదు ఆశ్రయ వెడితే మహాని నూని మెనియకరన్నాహుట నూపన్నావుదు ఆశ్రయ నూపదితి ఉపన్నావుదు ఆశ్రయ ప్రహీణమితి ఎందుకంటే ఇతను ఈ బుధాంగులు పెన్నాన్ని యోనిసు మనసు కారే ఆయన సో మనసు కారే గేలా బుధాంగులు పెన్నాను మీ ఆశ్రయాన్ని సంగుర కారణి రెస్టరెంట్గా పెన్నాను ఇటు అవిద్యా సూత్రే పెన్నను సత్య నిసం సంవర ఎతివినో సంగ్వరే సత్య ఎతివినో ఇక దిపెత్తట విధానం హనుమంగీత ఇతి ఏకే సంగ్వరే దీనం త్రివిధ దుశ్చరితే త్రివిధ సుచరిత ఏకీని కేతీయను త్రివిధ దుశ్చరిత భావన ఏకే సత్య సంపత్య సతి సతి పట్టాన్ని ఏకే సప్త భుజ్యాంగి ఏకే విముక్తి ఎతివినోకీలు తథాగత మహంస దేశనాకం మహాని సోవాన్ మగ నూని పాకలుగుతూ ఆ శ్రువ ఎతకీల ట్రాన్స్లేట్ కల్ల తీను అవి మీకు పాలి భాష దీని దర్శన పహతత్వ దర్శని పహకలితు దీకేది ఆపో పిన్నను సమితి సుమితి సంఖ్యాత సంవరే పహకలితు ఆశ్రయం తీరు జ్ఞాన సాంద్ర సంఖ్యాత ప్రత్యాపేక్ష ప్రతిసేవనీ పహకలుతు ఆశ్రయ తీరు కాంతి సంగ్ర సంఖ్యాత అధివాసనీ పహకలుతు ఆశ్రయ తీరు శీల సంగ్ర సంఖ్యాత పరివర్జనీ పహకలితు ఆశ్రయ తీరు విరి సంగుర సంఖ్యాత వినోదనీ పాకలితో ఆశ్రయం తీను ఇలాంటి భుజ్యాంగ భావన పాకలితో ఆశ్రయం తీను పెద్ద కారణ తక్కువ దర్శనీ పాకలితో ఇక సంగురి పాకలితో ఇక ప్రతిసేవనీ అని యూస్ క్రీమ్ ఇలాంటి యువసీమకి ఎండ్యూరెన్స్ ఇలాంటి పశ్చని కారెంట్ పెన్నను అవాయిడెన్స్ కి ఇలా పరివర్జని ఇలాంటి హరివిని కారెంట్ పెన్నను వినోదనీ కనుక ఎలిమినేషన్ కీలా ఆపో హత్యని కారణ భుజంగే కేను మాని దర్శని పహకలుతూ ఆశ్రయ కౌరద మాని మీలోకి బుద్ధాది ఆరే నుదక్నావు ఆరిధర్మి అదక్సు ఆరిధర్మి నుహిక్నావు బుద్ధాది సత్పురుష నుదక్నాసు సత్పురుష ధర్మి అదక్షు సత్పురుష ధర్మి నుహిక్ను అశ్వత కృతజ్ఞతమి మినీకలిత ధర్మి అన్నదని మినీ నకులిత ధర్మి అన్నదని మినీ కలియుతు ధర్మి అన్నదన్న నొమిని కలియుతు ధర్మి అన్నదన్న ఎతిమి యం ధర్మ గనిక్ మినీ నొకలియుత్తే ఈ ధర్మ్యం మినీ ధర్మం యం ధర్మ్యం మినీ కలియుత్తేనం ఈ ధర్మ్యం మినీ నొకరణం మహాన్ని యం కిసి ధర్మ్యం మినీ కెరైనం మినీ నొగలితు ఈ ధర్మ్యం కావరదు మహాన్ని యం ధర్మ గనుక మినీ కరన్నాట నూపన్ కామాశ్రయ ఉపదీద ఉపన్ కామాశ్రయ ఒకడేద నూపన్ భవాశ్రయ ఉపదీదు ఉపన్ భవాశ్రయ వడేది నూపన్ అవిద్యాశ్రయ ఉపదీదు ఉపన్ అవిద్యాశ్రయ వడేది యం ధర్మకి విని కెరీనము విని నొగలియుత ధర్మం ఏకని కామాశ్రయం వెడివినది విని నొగలియుతే నమ్మితే బుద్ధదేవ విని ధర్మం ఏకే కామాశ్రయం వెడిగను మాని యం ధర్మకి విని నొకరైన విని కలియుతు ఈ ధర్మం కవరదు మాన్ని ఎం ధర్మకెనుకు మినీకరన్నాట నూపన్ కామాశ్రయ ఉప నూపదీదు ఉపన్ కామాశ్రయ ప్రయోనివేది నూపన్ భవాశ్రయ నూపదీదు ఉపన్ భవాశ్రయ ప్రయోనివేది నూపన్ అవిద్యాశ్రయ నూపదీదు ఉపన్ అవిద్యాశ్రయ ప్రయోనివేది ఎం ధర్మకెనుకు మినీ నొకరేన మినీ కలయుతు ధర్మ్యం కామాశ్రయ అభివనదీ వారు మినీ కలయుతి నవ్వు తేగ ఎవరు ඒවා කරන්නේ නැහැ කියලා. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීම, ඔබට නොඋපන්නා වූ ආශ්‍රය උපදින. උපන්නා වූ ආශ්‍රය වැඩෙන. එතන මෙසේ නොනෝනේ මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයේ. අතීත කාලයේ නෝයේද? එහෙම නැත්නම් අතීත කාලයේ කවරෙක් වූයේ? අතීත කාලයේ කෙසේ වූයේද? මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වූයේද? මම අනාගත කාලයේ වෙම්දු අනාගත කාලයේ නොවෙම්දු? අනාගත කාලයේ කවරෙක් වෙම්දු අනාගත කාලයේ කෙසේ වෙම්දු? මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙම්දු? දැන් වර්තමානයේ කෙරෙහි තමන්ගේ සැක ඇත්තේ. මම වෙම්දු මම නොවෙම්දු? කවරෙක් වෙම්දු කෙසේ වෙම්දු? මේ සත්‍යද කොයින් ආයේද කොයින් යන්නේද? මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔබට සවැදෑරුම් දිස්ත්‍රික් අතරින් එක දික්කයක් උපදිනවා. තමා ඇතියයි කියලා දික්කයක් එනවා. තමා නැතේ කියලා තව දික්කයක් එනවා. ඊට පස්සේ තමාව හැඳින ගන්නවා කියලා දික්කයක් ඇති වෙනවා. තමා නැතයි කියලා හැඳින ගැනීම සත්‍ය වශයෙන් විස්තර වශයෙන් යට දික්කයක් ඇති වෙනවා. තමා නු මමම තමා හැඳින ගනිමින් සත්‍ය වශයෙන් විස්තර වශයෙන් දික්කයක් ඇති වෙනවා. ආපහු යට දික්කයක් ඇති වෙනවා. මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරණ සුළුයි කියලා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණි මේ දික්ටිගතේ දෘෂ්ටි ගහණයයිද දික්ටි කාන්දාරයයිද විවිධිත බැලලා දික්ටි සංගෝචනයයි කියලා කියනවා. මහණි දික්ටි සංගෝචනයෙන් සම්මුතුළු අසුතවත් පොතක් ගැන තෙමේ. ජාතීන් ජරාවෙන් මරණින් සෝකයෙන් වැළපීමෙන් කායික දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ. සීල් සතර දුකින් නොමිදේ යයි කියනවා. මහානි ආර්ය දක්නාසුලු ආර්ය ධර්මී දක්ෂ ආර්ය ධර්මී මොනවට හේතුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්මී දක්ෂ සත්පුරුෂ ධර්මී මොනවට හේතුණු ශ්‍රුතව තාර ශාක්තෙනි මිනිහි කළ යුතු ධර්ම දනි මිනිහි නොකළ යුතු ධර්ම දනි හේතු මිනිහි කළ යුතු ධර්ම දනි මිනිහි නොකළ යුතු ධර්ම දනි යම් ධර්ම කෙනෙක් මිනිහි නොකළ යුතු නම් ඒ ධර්ම මිනිහි නොකළේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කළයි. මානෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්ම කවරද? මානෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන ඔහුට නුපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩිද? නුපන්නා වූ භවාශ්‍රය උපදීද? උපන්නා වූ භවාශ්‍රය වැඩිද? නුපන්නා වූ තවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය වැඩිද? බොහෝ නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයේ මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරද? මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීනමේද? නූපන්නා වූ භවාශ්‍රය නූපදීද? උපන්නා වූ භවාශ්‍රය ප්‍රහීනමේද? නූපන්නා වූ තවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහුනාහි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නූපන්නාශ්‍රයත් නූපදී උපන්නාශ්‍රයත් ප්‍රහීන වේද? හේ මේ දෙක දුකයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායයි නොවනින් මෙනෙහි කරයි. මෙසේ නොවනින් මෙනෙහි කරන ඔහුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනිය ප්‍රහීන වේද? මහානි මොහු දර්ශනීය පහ කළ යුතු ආශ්‍රයයයි කියන ලැබේ. එතකොට ඉතින් ඔය ආශ්‍රයන් නැති වෙන දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මෙනෙහි කරයි. එතකොට අද මේ විතුරු ටික බලන්න ඉස්සෙ මේ ධර්මයේ තේරුම් ගන්න අපි ඔය ඩයග්‍රම්ස් වලට යමු. අපි මුලින්ම අකනිට ගමු ලෝකේ රහතන් වහන්සේ අපි පොතක් තාය පළ කරන මේ ධර්මයට ලබා දුන්නා. අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අර දික්ටින් හයක් ඇති වෙනවා කියන්නේ. ඒ හය තමයි මේ පෙන්වන්නේ. මුලින්ම තියෙනවා ඒ අත්ති මේ අත්තා කියලා. ඒක තමයි පළවෙනි කාරණයට ඔය දීලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මේ වේදනාව තමයි කියලා ගන්න. දෙවෙනි එකද පෙන්නනො නත්ති මේ අත්ත. වේදනාව නැති වෙනකොට ඒ තමත් නැත කියන එක එනවා. ඊළඟට තුන්වෙනි එකට එනවා අත්තනාව අත්තනාම අත්තානම් සංජනාති කියලා. අන්න ඒ වෙලාවේදී ආ රූපය ඊ වේදනාවයි කියන එක දෙකම අත්තා කියලා ගැනීමක් කියන එක තියෙනවා. රූපය වේදනාවයි දෙක. හතරවෙනි කාරණේදී පෙන්නනවා අත්තනා රූපං වා අනත්තාන වේදනා කියන අර්ථයයි එතන ඇවිල්ලා තියෙනවා. අත්තනාව අනත්තානම් කියන එකයි. එතකොට එතන අපිට පේනවා මේ රූපය කියන එක අත්තා කියලා ගන්නවා. ඒක මේක නිත්‍යයි රූපේ. වේදනාව කියන එක අනත්තා. වේදනාව වෙනස් වෙනවා. එතකොට ඕක තමයි ඔය හතරවෙනි ධ්‍යානතලේ ඉන්න අසංඛ්‍ය සත්‍යෝ කියලා අයත් එය මේ නාම කොටස කියන එක සර්ප්‍රයිස් කරලා තියෙනවා. එතකොට යාළුවංග ඒ රූපය මනස කතාවක් නෑ. රූපේ විතරක් තියෙනවා. එතකොට ඒක රූපේ නිත්‍යයි. ඊළඟට පස්වෙනි එකට ගත්තාම ඒක පෙන්නනවා රූපේ අනත්තා වේදනාව අත්තා කියලා. එතකොට ඒක නම් අපි බලලා තියෙනවා අර අඹ ගෙඩිය කතාව. අර අඹ ගෙඩියක් අරගෙන කෑල්ල කපලා දාලා කනකොට අපිට ඒ අඹ ගෙඩිය කනකොට අපිට වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඒ වේදනාව තමයි හැබැයි අඹ ගෙඩිය බලාගෙන ගියාම ඒක අනත්තා. ඊළඟට ආපහු හයවෙනි කාරණයට පෙන්නනවා ඒ පුද්ගලයා කල්පනා කරනවා මේ වචන ප්‍රකාශ කරන මිදින මම නිත්‍යයි සදාකාලිකයි නොබරෙන සුභයි කියලා කියනවා. එතකොට ඒක හරියට අර එයා ගන්නව අර උදාහරණයකට ගත්තොත් ඉන්නව සර්ව බෝඩ් එකේ නැගලා එයා ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේ තියෙන අර රූපයයි වේදනාවයි දෙකම ඒ තමා කියන එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා කල්පනා කරන මේ මම ඉන්නේ මම විඳින්නේ අර්ථයක් එයාගේ තියෙනවා. ඉතින් එයා තේරුම් ගත්තේ නැහැ මේ උලංග නැති වෙච්ච ගමන් එයා කඩාගෙන වැටෙනවා. එතකොට අත්තා කියලා ගත්තේ ඔක්කොම යනවා. එතකොට එයා හිතන්නේ එක සදාකාලිකයි නොකරන සුළු ස්වභාවයක් කියලා. දැන් එතකොට මෙතන මේ views 6ක් තියෙනවා. ඉතින් මේක මේ ඉදන් සත්‍යව නිවේස කායකාන්තය ඇතුළට ඇතුල් වෙනවා. එතකොට යමක් ඉදන් සත්‍යයට ඇතුල් වෙච්ච ගමන් ඒකෙන් ප්‍රීහි විප්‍රයෝගය වෙනවද? ඒ කියන්නේ අපි මේ තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් අපිට පේන ඕගොල්ලෝ දන්නවා මේ මනෝ සංචේතන ආහාරය ඉඳන් ජාතිය දක්වා තියෙන රේඛාව. අපි දන්න ඔය රේඛාව වම් අත පැත්ත රේඛාවෙන් නිරූපණය වෙන්නේ ලෝභය කියන ධර්මය. එතකොට ඕකට සමාන්තර රේඛාවල් ඇඳලානේ අපි කිව්වේ අර භවආශ්‍රය කියලා හිම් කියන්නේ අත්තා කියන එකේ පසු සංඥා, කාමආශ්‍රය කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව කියලා නේද? එතකොට ඒ වගේ තව තියෙනවා සමාන්තර රේඛාවක් ඇඳුත් නිදන් සත්‍යේ නම් ඇඳුත් එන්නේ අපි ප්‍රීහි උපයෝගයට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර දික්කීන් ටික ඉදන් සංඛ්‍යට ඇතුළු වුණාම ඒ විගසීම අපිට ප්‍රිය ප්‍රයෝගය වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒක තමයි පෙන්වන්නේ. ඒක සිද්ධ වෙන්නේ ඒ පරාමාස කාය ග්‍රන්ථයට ඇතුළු නොතින් ඇදීමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. පරාමාසයට ඇදුණා නම් ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒක මේකේ පල්ලේ ඇඳිලා තියෙනවා. ඒ වත්තු සූත්‍රේ 9 වෙනි ස්ලයිඩ් එකේ අපි බලමු. ඒකේ අපි ඉගෙන ගත්ත කුමකට මිච්ඡා දිට්ඨිය වූයේද කියලා. අදුට්ටමන සංකල්පේ නිසා ඇති වූ නිත්‍යභාවයම ඒකට හේතුවක් වුණා, ප්‍රත්‍යක් වුණා කියලා අපි නිගමනය තියෙනවා. එතකොට එහෙමනම් අපි ඒ අර්ථය මතක තියාගෙන අපි යමු යමනම් මේ තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට අපි දන්නවා මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ පදුට්ටමන සංකල්පේ. ඔකේ තමයි අපි අර නිත්‍ය කතාව ඇවිල්ලා තියෙන අර දෙක ගලපලා බැලුවා. විඥානී දැන් තීනාගයයි මේ පෙර තිබුණා වගේයි නාම රූපයෙන් දැන් ඉනාගයයි ගහකුලා බැලුවා. ධාරාව යන්තම් ගැලුවා නම් අන්න අපි හිතුවා මේක නිත්‍යයි කියලා. අපි ඒක ලකුණු කරලා තිනු මේ ග්‍රීන් රේඛාව. ඒ රේඛාව මුදික් කරාම ඕගලන්ට පේනවා මෙතන මේ ජරාවට යන එක රතු පාටින් ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන මේ විඥානී හට ගැනීම කියන එක ලකුණු කරලා තියෙනවා බෙල් ෂේප් කර්ව් එක. ඒකේ A වල ඉඳන් B වලට ඒ කියන්නේ මේ කොළ පාට එකට සම්බන්ධයි ඒක. මේ සීපට රතු පාටේ ලකුණු කරලා තියෙන එක මේ ජරාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වලින් ඉඳන් B වලට ගියා කියලා කියන්නේ ඒක ಜಾති. කියන්නේ විඥාන ධාරාව ගැලුවා. අන්න බදුට්ටමන සංකප්පියත් එක්ක ඒක සම්බන්ධයි. අන්න එතෙන්දී අපිට පේනවා එහෙමනම් ಜಾතිය කියන එක. දැන් ඔය ඔය වතුර පාරක් කියන එක ගත්තාම දැන් විඥානී ධාරාවක් නේ. ඔබ හිතන්න වතුර පාරක් කියන්නේ. ඒ වතුර පාරක් කියන එක අඩු වුණත් අපිට දුකයි, වැඩි වුණත් අපිට දුකයි. වතුර පාර අපේ ගෙදරට එන වතුර ටික අඩු වෙන්නම් ඉන්නේ ඉතින් ඉස්සලා වගේ හොඳට ආවේ නැහැ කියලා ඇඟීමක් තියෙනවා. ඒක දුකක් තියෙනවා. වැඩි වුණත් දුකයි. මොකද ඒ වැඩි වෙච්ච දවසට එන්නේ රොඩුයි මඩයි අරවයි මේවයි තමයි ඔක්කොම අරකට එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ දෙකම දුකයි. විඥාන ධාරාවේ යම් කිසි වෙනසක් ඒ වතුර පාරේ අඩු වුණා වැඩි වුණා කියලා දැන ගැනීමක් තියෙනවා. මේ දෙකම දුකයි. මෙන්න මේ දුක්ඛය විඥාන කායේ සටහන් වෙනවා කියලා රාතන් වහන්සේ කියනවා. අපි දන්නවනේ විඥාන කාය හැය රූප වෙනසක් චක්ක විඥානි කණය සද්දය නිසා සෝත විඥානි ඔයතර හය ආකාරු විඥාන කායේ සටන් වීමක් තියෙනවා. දැන් මෙතන මේ බී වලින් දැන් සී වලට යනවා කියන්නේ දැන් බලන්න මෙතන ඒ කියන එක හිතන්නකෝ විඥානේ හට ගන්න ඕන වේදනාවක් එහෙම තිබුණා. ඉතින් මෙතනදී අපි අර මෙතන බී පොයින්ට් එක වෙනකොට අපි තමන්ගේ බෙස්ට් එක තමයි උතින්ට ගේන්නේ. ඒ කියන්නේ මම කැකිරි මාළුවේ කතාව වෙන මම දැන් කනකොට මට ඒ මම පොඩි කාලේ කනකොට මට තිබිච්ච එක බී මගේ බෙස්ට් එක. ඉතින් ඒක මගේ මාන්නෙන් තමයි ඉතින් කටවන්නේ. එතකොට දැන් ඕක බහැලා ගිහිල්ලා. ඒ කියන්නේ කටවල් දෙකක් කනකොට මේක රවුම් තුනට වැටෙන්නේ. මේ ඒ කිව්වහම පළවෙනි රවුම්, බී කිව්වහම දෙවෙනි රවුම්, සී කිව්වහම තුන්වෙනි රවුම්. එතකොට බී සිතන් සී වලට යනවා කියලා කියන්නේ ජරා. ඒ කියනවා ජරා ධර්මය කියන කේට සලකනවා. එතකොට තුන්වෙනි රවුම්ෙදී අපි සුඛයයි කියලා අරගෙන තියෙනවා. ඒ වෙනස ඇතිවු දෝමනස්සේ කියන එක චිත්තේ සටහන් වෙනවා. අර දෙක ගලබලා බැලුවා. ඉතින් ඒ දෙක සමාන වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒක ඒ දෝමනස්සේ චිත්තේ සටහන් වීමක් තියෙනවා. එතකොට මෙන්න මේ ඒ කියන පොයින්ට් එක ගත්තාම ඕගලන්ට පේනවා ඒක සංස්කාරපච්චය විඥාන. මේක මේ පල්ලියෙන් ගිහිල්ලා තියෙනවා. B කියන පොයින්ට් එක ගත්තාම විඥානපච්චය නාම රූප දෙවෙනි එක. C කියන පොයින්ට් එක ගත්තාම නාම රූපච්චය සලආයතන. රවුන්ඩ් වලින් ගත්තාම 1 2 ඒ 3 කියලා ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙනම් දැන් අපි තේරුම් ගත්තා මේ පඳුට්ටමන සංකප්පේ ඒකත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒ වගේම රතු පාටින් පෙන්වන තියෙන ජරාව අන්න බහැලා ගියා කියන එක. එතකොට මේක ජාතිය වෙනවා මේක ජරා වෙනවා කියලා. එහෙමනම් අපි මෙතන මේ දීලා තියෙන මේ ජරා ධර්මය කියලා. ජරා ධර්මය කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදීම. දැන් අපේ මේ රූපයත් එක්ක අපි හිතනවා මේකත් එක්ක මට ඉන්න පුළුවන්. මම පවතිනවා. ඔන්න ඒ දිට්ඨිය බෙදුනහම තමයි ජරා ධර්මය කියන එක ඇති වෙන්නේ. ඒක තමයි ජරා ධර්මයේ අර්ථ දක්වන්නේ. එවන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට මේක පෙන්නන්නේ මේ ව්‍යාධි ධර්මයේ කියන එක. ඔය ව්‍යාධි ධර්මයේ තුල තියෙන නිට්ටය කියන සංකල්පයේ විදිය. දිට්ඨිය බෙදුනහම ජරා. නිට්ටය කියන සංකල්පයේ බෙදුනහම ව්‍යාධි. ඒක තමයි ව්‍යාධි ධර්මයේ කියලා කියන්නේ. දැන් මේක බලන්න ඔයගලන්ට පේනවා අර පදුට්ටමන සංකප්ප රේඛාව අපි ලකුණු කරලා තිනවා. අපි ඒකට 1 කියලා දාලා තියෙනවා. ඊළඟට දෙක දාලා තියෙනවා අර සුභයි කියන එක. ඊළඟට ආපහු 3 කියලා දාලා තියෙනවා පල්ලෙහන් නිත්‍යයි කියලා ගන්න එක. ඊට පස්සේ මේ කාමරාග අනුසේ පාර ඕලන්ට වෙනවා මෙතන 4 කියලා දාලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ අර සුඛයි කියන එක නේද? ඒක තමයි මෙහා පැත්තෙන් මෙලිලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ සුභයට නිත්‍යයක් කවල සුභය වෙනවා. දැන් ඕකේ මේ 1යි 3යි 2 මේකයි. ඒකෙත් තියෙන නිත්‍ය ස්වභාවය තුනේ තියෙන නිත්‍ය ස්වභාවය. එහෙමනම් ඒ දෙකම එකයි කියන එක වේවි. ඒ වගේම තමයි මේ 2යි 4යි කියන එක දෙකම එකයි. ඒ කියන්නේ දෙකම සමානයි. ඒක සුභය කියන එක නිදා සත්‍යයට ඇතුල් වෙනවා. දෙක වෙන්නේ නැත්තම් අපිට 4 කතාවක් නැහැ. ඒකට කාමරාග අනුසයක් වෙනා ඒ කතාවක් වෙන්නේ නැහැ. මේ 2යි 4යි අතර වෙනසකට තියෙන මේ 3 නේද? 3 කියන්නේ මොකද්ද? පුන පුන පර්ශ කිරීම රාග සල්ලෙන් අල්ල කරකවන මේකෙන් නිත්‍යභාවය. එතකොට නිත්‍යභාවය කියන එක විතරයි මේකේ මේක වෙනස තියෙන ගුණ ගුණා ස්පර්ශ කිරීම. මේක එකවරක් ස්පර්ශ කිරීම නම් සුභය. පුණ ගුණා ස්පර්ශ කිරීම කියන එක විතරයි. එහෙනම් 2යි 4යි 2 මේකයි කියන එක පේනවා. එතකොට දැන් මෙතෙන්දී අපි මේ ව්‍යාධි ධර්මයේ කියන එක අපි සාකච්ඡා කරන්නේ දැන් අපි දන්නවා අපිට ඔය රවුම් තුන එක ස්ටෙප් එක තුන්වෙනි එක වෙනකොට අපි පෝතලී සූත්‍රයෙන් බැලුවා අර සුඛේ කියන එක පරාමාස වෙනවා. සුඛේ පරාසමාස වෙනකොට අපිට පේනවා මේ බෙල් ෂේප් කරු එකේ මේ ජරා ධර්මයේ කියන එක සිද්ධ වෙනවා. මේක රෝම තුන්වෙනි රවුමනේ මෙතන තියෙන්නේ. දැන් ජරාව අපිට සිද්ධ වෙලා ඉවරයි. එතකොට එහෙමනම් නමුත් අපි ඒක නිසා මේ අත්තා කියලා ගැනීමක් කියන එක තියෙනවා. සුඛේ පරාමාස වෙන අත්තා කියලා ගැනීමක් කියන එක. එතකොට මේක පහන මෙතන ස්ටෙප්ස් වලින් ගත්තාම එතකොට එහෙමනම් අපිට පේනවා ඔය අත්තායයි කියලා ගන්න එක මෙතන මේ ලියලා තියෙනවා. රොගං වදති අත්තනෝ කියලා කියන රොදං වදති අත්තතෝ කියලා කියන ඔය පිටකෝපදේශේ ඒ සිංහල පොතේ පිටුව 36 ඒකේ අත්තායයි ගැනීමම රෝගයක් කියලා. එතකොට දැන් ඔය තුන්වෙනි ස්ටෙප් එකේ තුන්වෙනි රවුමේ තුන්වෙනි ස්ටෙප් එකේ කියන එක රූපේ ජරාව. ඒ කියන්නේ රූපේ රූපය නිසා පවතිනවා කියන දෙත්‍ය අපිට බිඳිලා තියෙනවා. එතකොට ඒක පරාමාසය වුණා. තුන පහ වෙනකොට දැන් ඉතින් දිට්ඨියක් ඇති වුණා අත්තා කියලා දිට්ඨියක්. ඒ අත්තා දිට්ඨිය බිඳෙනවා. එතකොට එහෙනම් පවතිනවා කියන සංකල්පය බිඳෙනවා. එතකොට එහෙමනම් තුන හය වෙනකොට රූපේ ව්‍යාධි ධර්මය කියන එක ඇති වෙනවා. රූපේ ව්‍යාධි ධර්ම. එතකොට මේක අපි කතා කරන්නේ මේ රූපේ නිසා ඇති වෙන ව්‍යාධි ධර්මය. එහෙනම් අපිට පේන මේ 3 3 4 3 ආදී වශයෙන් ගත්තාම ජරා ධර්මයට යනවා. 3 6 4 6 අන්න ව්‍යාධි ධර්මය කියන පැටර්න් එක අපිට පේනවා. එහෙමනම් අපි ඒක මතක තියාගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සේනි ස්ලයිඩ් එකට. දැන් එතකොට මෙතන මේ පෙන්නන මරණ ධර්මයේ එහෙම නැත්නම් සංස්කාර දුක්ඛතාවයේ කියන එක දැන් අපි කිව්වා 3 3 වෙනකොට රූපේ ජරාව කියන එක. එතකොට 4 3 වෙනකොට වේදනාවේ ජරාව. ඒ කියන්නේ වේදනාව වේදනාවත් එක්ක මං ඉන්න පුළුවන් කියන දිට්ඨිය බෙදිලා. එතකොට ਉਹ ඔක්කොම පරාමාසයට ඇදිලා එනවානේ. 3 3ක් වෙනවා පරාමාසයට 4 3ක් පරාමාසයට කියන එක ඇදේ. 4 3 වෙනකොට එහෙමනම් වේදනාව ජරා ධර්මය. මේ වෙනකොට අපි රෝගී වෙලා තියෙනවා. වේදනාව ජරාවටපත් වෙනවා. අනිත් අවස්ථාවේදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකක් හරි එකක් අපේ කැඩුනා නම් දැන් දිට්ටිය බිඳිලා කියවනේ. යම්කිසි මොකක් හරි එකක් කැඩුනා නම් අපි හිතනවා අපි හොඳ එකක් හදනවා කියලා. උදාහරණයක් ගත්තොත් ඕගලන්ගේ ස්ටෙයා කේස් එක කැඩලා තියෙනවනේ. ඕක හදන කල්පනා කරනවා මේක දැන් සවුත් වෙලා නැති මම මේක හොඳ එකක් හදනවා. හොඳ එකක් හදනවා කියුවහම ඔබට ගන්නවා සාම්පල් එක. ගන්න මේ අසල් වැසියන් මේ. අල්ලපු ගෙදර මාත්‍යාගේ තියෙන එක මේ ඥාතියයි. ඊළඟට එහා ගෙදර තියෙන්නේ මේ ඥාතිය. ඒ වගේ තමන්ගේ ඥාතීන් ආදී වශයෙන් තියෙනවා. ඉතින් කල්පනා කරනවා මේවා එකක්වත් හරිනේ. ඒවා සවුත් වෙලා දැන්. දැන් රත්තරන් වලින් ඔබ හදුවොත් කොහොමද? ඒක රත්තරන් වලින් හදපු ස්ටියාගේස් එකක් දැකලත් නැහැ. නමුත් එයාගේ මනසේ තියෙන්නේ මම හොඳ මේක හදනවා කියලා. එතකොට එහෙමනම් අපි දැන් තියෙන එක පලාස කරනවා. පලාස කරලා නැවත විඥානය අපි උපදවනවා. අන්න එහෙමනම් මේ 4 4දී ඔයගලන්ට පේනවා ಜಾති. 4 3දී මේක කැඩුනා කියන ස්වභාවය තියෙනවා. 4 4 වෙනකොට ಜಾතිය කියන එක අපි තියෙන එක අයින් කරන එකක් හදනවා. එතකොට එහෙම එකක් හැදුවා නම් ඉතින් ඔබ හදන්න ඉස්සෙල්ල ಜಾතිය ගැති වෙන්න නම් මරණයක් සිද්ධ වෙන්න එපා. එහෙනම් විඥානේ ඊට ඉස්සෙල්ල මැරලා තියෙනවා. කොහෙදද මලේ? අර බලන්න අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක මේක ABC කියනකොට රවුම් තුනයි. 4 4 වෙනකොට ආපහු මේ කර්ව් එකක් ආපහු හැදීගෙන යනවා නේද? එතකොට එතෙන්දි හැදුවා නම් මේ පල්ලෙහා කොහේදී හරි මැරිලා තියෙනවා. ඉතින් මේ මැරිච් එක තමයි පෙන්වන්නේ මෙතන 4 2. 4 2 වෙනකොට මේ මරණ ධර්මයේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. දැන් 2 කියන්නේ මොකද්ද? ස්ටෙප්ස් 2 කියන්නේ. අර නිත්‍යයි කියලා ගන්නවා නේද? මතකද? පෝතලි සූත්‍රයේ 2 කියුවහම දෙවෙනි එක අදත්තාදානි එහෙම කරේ. ඒක නිත්‍යයි කියලා. එහෙනම් මේ 4 2 අපි මරණය. අපි එහෙනම් නිත්‍යයි කියලා දෙන අරන් තියෙන්නේ මොකද්ද? විඥානීය මරණය. විඥානීය මරණය තමයි නිත්‍යයි කියලා ගන්න. ඕක ඔය ක්‍රමයට අර වෙන තේරුම් ගන්න හරි අමාරු. ඒ කියන්නේ බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. මොකක් හරි එකක් මගේ කැඩිලා තියෙනවා නම් එතකොට මේ වේදනාව ජරාවටපත් වෙලා තිනව නම් 4 3දී ජරාව නම් මම මොකක් කරේ එකක් හදනවා. මම මේක හොඳට හදනවා කියලා මම කල්පනා කරනවා. හතර හතරදි මමයි ජාතිය ඇති කරගත්ත පලාස කරා. හතර හතර දින පලාසෙන්නේ තීන එක පලාස කරා එකක් හැරුවා. හතර හතර දී එක හැදුවා නම් එහෙමනම් ඒක ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එහෙනම් බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. මොකද මේ මේක අම අල්ල අල්ල ගන්න අමාරු වෙනවා. බෙල් ෂේප් කර්ව් එකේ ABC කිව්වම් රවුම් 3යි. හතර හතර දී හැදුවා නම් ඒක ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. අන්නේ අර්ථයෙන් තමයි තේරුම් ගන්න. එතකොට ওই මරණී කියන එක ඔය හතර දෙකේදී ගත්තාම මේ රූපේ නිසා වුණ මරණය ඇත්තෙම කියනවනේ රවුම් දෙකේදී රූපේ නිසා මැරෙනවා. ඇයි ඒ දෙකේදී මැරෙනවා කියන්නේ? දැන් ඔයගොල්ලෝ මොකක් හරි එකක් දිහා බලාගෙන ඉන්නවනම් එක රූපයක් දිහා බලපු ගමන් ඊළඟට තව රූපයක් ගැන අදහසක් ආවනම් මං ඉස්සර දැකපු එක හරි මොනවා හරි කියලා මේ රූපේ මන කියන අර්ථය දින වෙන්වීම කියන එක එතන තියෙනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත හතර තුන දිවේද නාමයේ ජරා ධර්මයේ හතර හතර දිනවත ඉපදෙන්න හතර හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක ඇති වෙනවා. අපි ඉගෙන ගත්තනේ තුනේ හය කියපහම ව්‍යාධි ධර්මයේ කියලා. තුනේ හය ව්‍යාධිය නම් රූපේ නිසා. එහෙනම් හතර හයදී ආපහු තියෙන ව්‍යාධි මේක තමයි අප්‍රිය සම්පයෝගය. මොකද්ද මේකේ තියෙන්නේ? වේදනාවේ වේදනාව නිසා මම පවතිනවා කියන ඒ නිත්‍ය සංකල්පයේ බිඳිලා වේදනාවත් එක්ක ඉන්න පුළුවන් කියන සංකල්පයේ බිඳීම කියන එක තියෙනවා. ඉතින් ඕක මේ ඕක පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඔය බැලුවහම ඔය හතරේ පහ අත්තා. ඉතින් ඊපස්සේ දිට්ටි අනුසය පාරේ නෙන්නේ නේද? ඉතින් හතරේ පහ වෙනකොට අර ඒ විඥාන ධාරාවේ යම්කිසි රිවර්ස් වීමක් එහෙම ඇති වෙලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. දැන් අපි හතරේ හය දක්වා ඇතිලා තියෙනවා. පේනවද අපි ඒක ලකුණු කරලා තියෙනවා. අප්‍රිය සංපයෝගය. අප්‍රිය සංපයෝගය තමයි ওই වේදනාවේ ව්‍යාධි ධර්මයේ කියන එක තියෙන්නේ. එතකොට මේක ජරා ධර්මයේ කියන එක වේදනාවේ ජරාව උඩ තියෙනවා. හතරේ තුන වේදනාවේ ව්‍යාධිය කියන එක අපි කියනවා අප්‍රිය සංපයෝගය කියලා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා ඉතුරු කාරණාවත් අපි බලමු. හතරේ පහට මොකද වෙන්නේ? දැන් හතරේ හය වෙනකොට වේදනාවේ ව්‍යාධියට ආව. හතරේ තුන වේදනාවේ ජරාව. දැන් හතරේ පහේදී ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ විදියට. දැන් බලන්න ඔයගොල්ලෝ අපි දන්නවා තයෝ ධම්ම සූත්‍රයේ මේ අත්තා කියලා ගත්තට පස්සේ එකින් අර 1.3 මොහය කියන ඇති වෙනවා. අත්තා කියලා ගත්තාම. එතකොට ওই පාරෙන් පල්ලෙහාට ගියාම අපිට දෙනවා ව්‍යාධිය. ඇයි අපි දන්නවනේ මේ භයාගතිය ඊට පස්සේ ව්‍යාධිය කියන එක තියෙනවා. එතකොට මේ දෙක parallel. එතකොට එහෙමනම් අපිට පේනවා දැන් අපි හිතමු මේ බෝල කූඩුවක් වගේ එකක් තියෙනවා නම් උඩ එක අකුලන්න බෑනේ පල්ලෙහෙක අකුලන්න නැතුව. එතකොට උඩින් අත්තා කියන එක මෙතෙන්ට ගියා නම් එහෙමනම් මේ ව්‍යාධිය කියන එක ඒක මේ අත්තා උඩේ කියන එක ව්‍යාධිය තුල තියෙනවා. ඒක යනවා යම් පිච්චන් අලවදී තම්පි දුක්ඛය තුල එන යම් පිච්චන්න තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා කියන එක පේනවා. එහෙනම් හතරේ පහ අපිට පේනවා යම් පිච්චන්න අලබිත තම්පි දුක්ඛය කියලා. හතරේ හත ඒක තමයි මේ ප්‍රියේ විප්පයෝගී කියන එක. ඒ කියන්නේ බබා වගේ රූපයක් තිබුණා ඒ වගේ රූපයකින් ඉන්න තමන්ට කැමැත්තක් තියෙනවා. හත කියන්නේ නන්දිය නේද? මතකද? සත්‍යනි ස්ටෙප් එකට එන්නේ නන්දිය. මෙරලා ඉපදින්න තියෙන කැමැත්ත. එතකොට බබා වගේ එකකින් වෙන් වුණා දැන් එහෙම නම් ඒකේ ඒක වගේ රූපයකින් ඉන්න කැමැත්තක් Tamanට තියෙනවා. පහ තුන කියලා කියන්නේ මේ සංඥාවේ ඒ ජරා ධර්මයේ කියන එක. ඒ සංඥාවේ ජරා ධර්මයේ කියන එක තියෙනවා නම් ඕගලන්ට පේනවා අර නිත්‍ය කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. යමක් නිත්‍ය කියලා ගත්තාම. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් ඔය මොහොත රැල්ල කියන එක පොඩ්ඩක් කල්පනා කරලා මොහොත රැල්ල කොහොමද වෙන්නේ? අර ඈත ඉඳන් රැල්ල දිශාවට එනවා නේද? මේ පියුරු දිශාවට එනවා. ඔය රැල්ල පහර මෙහෙම කඩාගෙන වැටුනහම ඒකේ දැන් වතුර පාර කියන එක යනවනේ දෙපැත්තකට. එකක් මොහොත වෙරළ දිශාවට එනවා අනෙක් එක යනවා අනිත් පැත්තට. දැන් බලන්න ඕම දෙපැත්තට යන්නේ ඒකේ අපි වතුර පාර වැදුනොත් එහෙම මොහොතෙන් මොහොතේ ඇතුළට යන පැත්තට වෙරළින් ඇතුළට යන පැත්තට වටුන මොකද මේ වතුර ටික යන්නේ අනිත් පැත්තට නිසා ඒකත් එක්කම අනිත් පැත්තට වතුර ගමන් කරනවා. ඒ සුනාමි වෙන වෙලාවෙ වතුර මෙහෙම එහාට ඇවිල්ලා ඔක්කොම ටික ඇදගෙන අනිත් පැත්තට යන්නේ. ආන් ඒ වගේ ඒ රිවර්ස් වෙන එක තියෙනවා. ඉතින් ඔන්නෝම එකක් තමයි වෙන්නේ. මූලි වතුරත් එක්ක හරි ලේසි තේරුම් ගන්න ඔය විඥාන ධාරාව වැඩේ. ඒ කියන්නේ අපි මෙහෙම ඇවිල්ලා ඒ රූපේ පැත්තේ ඉඳන් මෙහෙම දකුණු අත පැත්තට ඇවිල්ලා මෝහි ළඟට ආවට පස්සේ ඒ විඥාන ධාරාව රිවර්ස් වෙනවා. ඒ රිවර්ස් වීම නිසා තමයි මෙන්න මේ සංඥාවේ ජරාව කියන එක අපිට පේන්නේ. අර නිට්ටයයි කියලා මේ දකුණු අත පැත්තට යනකොට ඕගොල්ලෝ ගත්තා නම් නිට්ටයයි කියලා. වමේ ඉඳන් විඥාන ධාරාව විඥානීය පැත්තට රූපේ ඉඳන් විඥානට යනකොට නිට්ටයයි කියලා ගත්තාම මේ අනිත් පැත්තට යනවා කියන්නේ නිට්ටිභාවය වෙනස් වෙලා නේද? ආන්න එක තමයි මේ පහේ තුනේ කතාවේ තියෙන්නේ. ඉතින් ඔබ වෙනත් විදිහකට තේරුම් ගන්නවා නම් අපිට පේනවා පහ තුන වෙන්නේ ඉස්සෙල්ලා හතර හත සිද්ධ වෙලා නේ. එතකොට හතර හත කියලා කිව්වහම අපිට ඒ ප්‍රීහි විප්පයෝගිය. එහෙනම් අපි ප්‍රියයි හොඳයි කියලා ගත්ත දෙයක් වෙනස් වෙලා ඉවරයි. එතකොට එහෙමනම් ඒක නිසා සංඥාව ජරාව තියෙනවා කියලා පේන්නේ. ඊළඟට හතේ හත කියන එක ගත්තහම ඒක තමයි උපායාසය. මේ මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා. එතකොට මේ කෝදුපායාසය ගැන අපිට හිතන්න පුළුවන් මේ විදිහට. ඒ අපි කොයි ආකාරයකට ජීවත් වෙන්න හිතුවත් ව්‍යාධි නිසා මැරලා වැටෙන පෝතලිය සූත්‍රය අපි ඉගෙන ගත්ත පළතුරු ගෙඩිය කාලත් ඉන්න බෑ අර පල්ලෙහෙන් එක්කෙනෙක් ඇවිල්ලා මරනවා කියන එක. එතකොට මේ කාරණා ටික කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් වෙයි. පස්සෙනි ස්ලයිඩ් එකේ තියෙන එකත් එක්ක එහෙම ලියාගත්තොත් තමයි Tamanට පහසු වෙන්නේ. එහෙම ලියනවා නම් මෙතන මේ හතරේ දෙක කියන තැන ඔයගලට ලියා ගන්න පුළුවන් විඥානේ නිත්‍යභාවය කියන එක මරණය වුණා කියලා. විඥානේ නිත්‍යභාවය තමයි මරණය වුණා කියලා හතර දෙක කතාවේ තිබුණා. ඊළඟට හතරේ තුන කියන තැන ලියා ගන්න පුළුවන් වේදනාවේ ජරාව කියලා. අන්න එතන වරහණක් ඇතුළ දා ගන්න දිට්ටි මිදිලා කියලා. දිට්ටි මිදීම නිසා ජරා ධර්මයේ ඇති වෙලා තියෙනවා. ඊළඟට අපිට එනවා හතරේ හතර. හතරේ හතර කිව්වහම ජාතිය නේද? එතකොට එතනින් අපිට ලියා ගන්න පුළුවන් මේ සංස්කාරවල නිත්‍යභාවය තමයි ජාතිය කියන්නේ. සංස්කාරවල නිත්‍යභාවය. ඒක තමයි ජාතිය. ඊළඟට පහේ තුන කියන්නේ සංඥාවේ ජරාව. එතකොට අපිට පේනවා එහෙමනම් අර නිත්‍යයි කියලා ගත්ත සංඥාව වෙනස් වුණා කියන එක. හතරේ හත සිද්ධ වෙලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රේ විප්‍රයෝගේ සිද්ධ වුණා කියන්නේ මම ඉතින් මොකක් හරි එකක් හොඳයි කියලා අරගෙන ඉතල දිනවා ඒක වෙනස් වුණා. ඒවත් නැත්නම් අර මුහුදු වෙරළ කතාවේ තේරුම් ගන්න පුළුවන් අර වතුර පාර අනිත් පැත්තට ඇදිලා යන රිවර්ස් වෙනවා කියන එක. ඊළඟට පල්ලිය හතරේ පහ කියන්නේ යම් පිච්චන් අලබති තම්පි දුක්ඛී අත්තායයි ගැනීම ඒක තුල තියෙනවා. අත්තායයි ගැනීම ඒක හතරේ පහ තුල තියෙනවා. එතකොට හතරේ හය කියන එක ගත්තහම වේදනාවේ ව්‍යාධිය. වේදනාවේ ව්‍යාධිය තමයි හතරේ හය. ඉතින් ඒක වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න පුළුවන් සංකල්පේ බිඳිලා කියලා. හතරේ තුනේ තියෙන දිට්ඨිය විදිහම හතරේ හය තියෙන සංකල්පේ බිඳිලා. සංකල්පේ බිඳිලා. ඒ කියන්නේ නිත්‍ය අපි කියවනේ. ඒ ව්‍යාධි ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? අර නිත්‍ය කියන සංකල්පය බිඳීම. දිට්ඨිය බිඳුනහම ජරාව, සංකල්පය බිඳුනහම ව්‍යාධි. එතකොට හතරේ හත කියන තැන තියෙනවා අර මතක් වෙන්න ලියා ගන්න පුළුවන් අර බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයෙන් සිටීමට ඇති කැමැත්ත. ඉතින් තියෙනවා නන්දිය නේද? මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්ත කියන එක. ඊළඟට හතේ හත කියන එකේ ඔයගලන්ට වෙන උපායාසයට යටින් මැරුණු මනුස්සයට දැඩි වෙහසක් ඇත. මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් ඇත කියලා ලියා ගන්න පුළුවන්. ඉතින් කියන්නේ සංස්කාර නිසා අපිට ඇතිවෙන ජරාව තමයි ඔය වෙන්නේ. එතකොට දැන් මේ භාවනාව කරනකොට මේක ප්‍රධාන භාවනාව නෙමෙයි. නමුත් අඩු ගානේ මෙන්න මේකවත් බලන්න ඕනේ. මොකද්ද බලන්න ඕනේ? මෙන්න මේ හතරේ තුන කියන එක තියෙනවා. ඒ හතරේ තුන කියන එකේ තියෙන්නේ මොකද්ද? අපි කිව්වා ඒ ධිට්ඨිය බිඳිලා වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන ධිට්ඨිය බිඳිලා වේදනාව ජරා වෙලා මගේ ස්ටයා කේස් එක කැඩිලා ජරා වෙලා තියෙන ස්වභාවය. එතකොට මම හිතනවා මම හොඳ එකක් හදනවා කියලා. ඉතින් ඒක මේ හදන එක පලාස කරලා හැදුව හතරේ හතර පලාසේ පලාස කරලා එන ජාතියක් කියන එක ඇති කරගත්තා. එහෙමනම් ඒක ඉස්සෙල්ලා විඤ්ඤාණ ධාරාව මැරලා තියෙනවා නේද? බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. ABC වෙනකොට රවුම් 3යි. එහෙමනම් ආපහු හතරේ හතරේ හැදුවා නම් ඒක ඉස්සෙල්ලා මැරලා තියෙනවා. මැරලා තියෙන්නේ හතරේ දෙක. එතකොට දෙක කිව්වහම ස්ටෙප්ස් 2 කියන්නේ නිත්‍යභාවය. එහෙමනම් අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන විඥානේ මරණය නේද කියන එක තමයි කල්පනා කරන්නේ. අන්න ඒ කාරණය මේ පහ තුන සංඥාවේ ජරාවයි කියන එක තමයි විශේෂයෙන්ම මේ ස්ලයිඩ් එකේ කෙනෙක් අල්ලගන්න ඕන. මේ දෙක භාවනාවට පොඩ්ඩක් මෙනෙහි කරන්නම වෙනවා. එතකොට ඊළඟට අපි එහෙමනම් යමු 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ හයවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ රවුම් ආශ්‍රය අතර සම්බන්ධතාවය කියන එක. ওই කාම ආශ්‍රය කියන එක ඇති වෙන්නේ හතරේ හතර. ඊළඟට අපිට පේනවා මේ භව ආශ්‍රය කියන එක පස්වෙනි රවුමෙන් පස්සේ. මොකද පස්වෙනි රවුම වෙනකොට අත්තා කියලා ගන්න එක සිද්ධ වෙලා නී තියෙන්නේ. එතකොට මේ පස්වෙනි රවුමේදී තමයි අපිට අත්තා කියන එක ඒකෙන් පස්සේ තමයි භව ආශ්‍රවය කියන එක. මොකද අත්තා කියන එකේ පසු සංඥාවක් නේ භව ආශ්‍රය කියලා තියෙන නේද? ඊළඟට දැන් අටවෙනි රවුමෙන් පස්සේ අපිට ඇති වෙනවා ඒ ධිට්ඨි ආශ්‍රය කියන එක. සාමාන්‍ය කෙනෙක් බලාගෙන යනකොට අර පෝතගි සූත්‍රයත් එක්ක අර හතේ හත්වෙනි රවුමේදී අපි දන්නවා ධම්ම මච්චරිය කියන එක තියෙනවා කියලා. ඉතින් ඒකට ඒක වෙච්ච ඵලයටම හත්වෙනි රවුමෙන් ඒක ඇති වෙන්නේ නැහැ ඔය ධිට්ඨි ආශ්‍රය කියන එක. මොකද ධම්මවච්චලිය පත්තට ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් අපි හිතමු ඕගොල්ලෝ යම්කිසි ධර්මයක් ඉගෙනගෙන තියෙනවා, කෙමිස්ට්‍රි, ෆිසික්ස් මොනවා හරි ජීවත් වෙන ක්‍රමයක්. ඉතින් ඕගොල්ලෝ කිව්වට මම ඒක හොඳට දන්නවා කියලා ඒක කිව්ව ඵලයටම ඕගොල්ලන්ට රස්සාවල් දෙන්නේ නැහැ. අර ආයතනිය අය බලනවා මෙයා දක්ෂද ඒකට, මේ කියන කතාව හරිද කියන එක ඒකේ තියෙනවා නේද? එතකොට ඒ කිව්ව ඵලයටම එක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බන්නෝ ඉන්ටර්වියු එකදී මේ පුද්ගලයාට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ අනුමත කරන්න ඕනේ. මෙයාගේ සංස්කාරයන් කියනවා අනුමත කරන්න ඕනේ. එතකොට සංස්කාරයෙන් වලට ආගයක් දෙනවා. ඒ කියන්නේ ආයතනින් ඕගොල්ලන්ට රස්සාව දෙනවා කියන්නේ ඕගොල්ලන්ගේ සංස්කාරයට ආයතනිය මගේ ඒ ආගයක් දීමක් කළා. නැත්තම් ඩිග්‍රීට නෙමෙයි. ඩිග්‍රී දෙන්නත් ඕනේ අර ඒ රැකියාව ඒක කරන්න පුළුවන් කියලා. එතකොට එන්න අටවෙනි රවුමෙන් පස්සේ තමයි ඔය ධිට්ඨි ආශ්‍රය කියන එක. අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙන්නේ 10 වෙනි රවුමෙන් පස්සේ. එතකොට ඉතින් ওই අවස්ථාව තමයි මම කියන්නේ බොහොම දරුණු අවස්ථාවක් අර බෙල් ෂේප් කර්ව් එකක AB බොහොම ලඟුණත් මේකේ මේ අර සෙකන්ඩ් ඔපිනියන් එක එහෙම භාවිතා කරලා හරි විඥාන ධාරාව ගලනවා කියන එක සිද්ධ වෙනවා. අපිට හිතා ගන්න බැරි වෙලාවෙත් මේක ගලනවා. දැන් අපිට තේරෙනවා AB අතර වෙනසක් තියෙනවා නම් ඉතින් ගලනවාම තමයි. නමුත් එහෙම නෙවෙයි, AB බොහොම ලඟ වෙලා තියෙනවා. ඒත් කරන්න. ඒක හරි සිල්ම අවස්ථාව. එතකොට එහෙමනම් අපි ඊළඟ හත්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ ස්ලයිඩ් එක ඔය සබ්බාසෝ සූත්‍රය සඳහා අපි මුලින්ම හදපු එක තමයි. අර පဋාණ පාළිය හොයාගත්ත කාරණා ටික මේක ලකුණු කරලා තියෙනවා. ඕගලන්ට පේන මේ රතු පාට ඇරෝ එක දෙපැත්තට යනවා. ditthyasrayen avidyasro avidyasrayen ditthyasro avidyasro thiyenawa kamaasro kamaasraye thiyenawa avidyasro kolapaata ero ekata patthakata vitarai ditthyasraye thiyenawa kamaasraye kiyana eka athi wenawa etakota bavaasraye thiyenne wenama eken athi wenawa avidyasro kiyana eka etakota ena me aasro athara sambandha ena me rawun mulen gæl gæl giyano ඒ ආශ්‍රව අතර ඔහු සම්බන්ධතාවයක් තියෙනවා කියලා තියෙනවා. එතකොට එවනම් අපි ඊළඟ 8 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට අපි ඔය ඉගෙනගෙන තියෙනවා ඔය ආයතන භාවනාව දිගේදී හැම සාකච්ඡා කරලා ඔය ස්පෙෂල් එකෙදිත් අපි පෙන්නවා ඔය කාමච්ඡන්දී කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා. අර ඒරියා දෙකක් සසඳන බලනවා, ඒරියා 1 and ඒරියා 2. ඒ මේ වෙනස ඇති වෙන්න නම් අර ඒරියා 2 වලට යමක් එකතු වෙලා තියෙන්න ඕනේ. එතකොට එකතු වෙලා තියෙන්නේ අර සමසංකප්ප ඒරියා එකනේ. එකතු වෙලා තියෙන එකක් තමයි ওই ජරාවට යෑම කියන එක. අනිත් එක තමයි ගති ලක්ෂණයක් කියන එක. ඉතින් ওই ගති ලක්ෂණෙන් නැති වෙලා තියෙන්නේ මොකක් නිසාද? අනුසය වෙච්ච ධර්මයන් නිසා. අනුසය ධර්මයන් නැති වෙලා තියෙන්නේ ආශ්‍රවයන් නිසා. එතකොට එහෙමනම් දැන් බලන්න මේකේ මේ ඩයග්‍රෑම් එකේ උගලන්ට පේනවා. කාමාශ්‍රව කියලා කියන්නේ සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥා. භවආශ්‍රව කියන්නේ අත්තා කියලා ගත්ත එකේ පසු සංඥා. දිට්ඨියාශ්‍රව කියලා කියන්නේ නිත්‍යයි කියලා ගත්ත එකේ පසු සංඥා. ආපහු ත්‍රිත්‍රේකාවෙන් පෙනෙන මේ අත්තා කියන එක විද්‍යාසත්‍යයෙන් අනුමත කළා නම් ඔයගලන්ට ඇති වෙනවායි කියලා අවිද්‍යා ආශ්‍රව කියන එක. එතකොට දැන් ওই චේතනාවක් කියන එක ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔයගලන්ට වෙන මේ පල්ලෙහෙන් අපි දැන් බලපු ආශ්‍රව අතර සම්බන්ධතාවය මේක ලකුණු කරලා තියෙනවා. ඒ චේතනාව උනාන් පස්සේ මේ දකුණු අත පැත්තේ ධර්මය වම් අත පැත්තට එනවා. ඉතින් මෙතන අපි ලියලා තියෙනවා මේ සංස්කාර වලට අපි ඇලෙනවා කියලා, clinging to original formations කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මේ විදිහට මේ ධර්මයේ ගලාගෙන යනවා නම් දැන් මේ කාමාශ්‍රෝ කියන එක තියෙන වම් අත පැත්තේ, ඒකට මේ ditthi ආශ්‍රෝණි අවිද්‍යා ආශ්‍රෝණි එකතු වෙනවා. මේ පැත්තේ තියෙන එක. ඒ කියන්නේ අපේ තියෙන කාමාශ්‍රයන් එන්න එන්න වැඩි වෙනවා අපේ මේ ditthi කියන ඒවා වෙන්න වෙන්න ගත්තාම. එතකොට දැන් එහෙමනම් අපි යන්නේ එක මතක තියාගත්තොත් ditthi කියන එක වැඩි වෙන්න ඕකම නේද අපි අර ඉස්සෙල්ල කිව්වේ. හොඳට හිටපු මනුස්සයා බොහොම බට්ටියක් දාගත්තා ඒවනේ. දැන් ඊට පස්සේ මොකද වුනේ යාට? එයාගේ දුස්සීලභාවයෙන් තව තවත් වැඩි වීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ අර්ථය තමයි ඔකෙත් තියෙන්නේ. ඒතර කාමාශ්‍රයන් කියන ඒවා ටෙන්ඩින් වැඩි වෙනවා මේ අවිද්‍යාව. හැබැයි ওই කුඹුල් බට්ටිය දාගත්ත ওই මනුස්සයා කන්නේ අර ඒටි ඉස්සෙල්ලා එයාගේ හැම දෙකම එකයි. පළතුරු ගෙඩියක් වගේ දෙයක් අරගෙන කන්න. මොකද මේ බත් පිඟානේ නේ කන්නේ නේ. මහා බෝසතෙක් වුණත් අච්චර තමයි කන්නේ. නමුත් අර දිටින් මෙහෙම කරන එක හොඳයි කියන එක නිතේන්නේ. ඒවා එන්න එන්න එකතු වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. අපි එවනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු නම් මේ ස්ලයිඩ් එකට. ඉතින් මේක තමයි මේ ඕගොල්ලන්ගේ භාවනාව පළවෙනි භාවනාව හැටියට තියෙන අරද. අර සංඥාවේ ජරාව එහෙම පොඩ්ඩක් බලන මේ පළවෙනි භාවනාව සබ්බාසෝ භාවනාව කියලා ලියලාම තියෙනවා. ඔයගලට මතක ඇති අපි සාකච්ඡා කරලා තියෙනවා මේ පොසත්ගේ කුසීතකම් කියන එක ඇති නොවෙන්න නම් අපි විරියවල් තුනක් භාවිතා කරනවා කියලා. ඒ පළවෙනි විරිය තමයි ඒ රූප ස්පර්ශ නොවෙන්න. දෙවෙනි එක තමයි සංඥාව මගේ නොවෙන්න. තුන්වෙනි එක තමයි සංස්කාරය මගේ නොවෙන්න කියලා. එතකොට ඕගලන්ට පේනවා මෙන්න මේ ඒරියා එක ගත්තාම මෙතන මේ තියෙන්නේ කබලින්කාරාහාර ගිද්දිලෝව. මේකේ තියෙනවා මේ කාමච්ඡන්දය කියන එක නේද? ඒක ඔය කාමච්ඡන්දය කියන එක අපි මේ දික්කරොතින් අපි යන්නේ ජරාවට. එතකොට එහෙමනම් අපිට පේනවා කාමච්ඡන්දය කියලා කියන්නේ මොකක්ද? එහෙනම් අපි ජරා ධර්මයට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට ඉතින් ජරා ධර්මයට කැමති වෙනවා නම් ඉතින් ඒකම තමයි මෝහය නේද? ජරා වෙන දෙයකට මම කැමති වුණා කියන එක. එතකොට එහෙනම් මේ පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකටද? ඔය රූපය කියන එක ස්පර්ශ නොවෙන්න. ඒක ජරා වෙනවානේ. ඒක මොකටද මම ස්පර්ශ වෙන්නේ? එහෙනම් මට ඒක එපා කියලා තමයි මේ විරිය ඒක භාවිතා කරන්නේ. එතකොට අපි මේ කුමක් නිසා අපි මේ ජරා ධර්මයට කැමති වුණාද? දැන් මම කියන්නේ අර දෙතිස් කුණෝපයක් කියලා එහෙම දකිනවා. මේ මනුස්සයේ වයසක මනුස්සයෙක් දකිනවා. මේ ඇඟත් රැලි වැටිලා මේ මැරෙන්න යනවා වගේ. එතකොට ඕක දැක දැක අපි දන්නවා. ඒ කියන්නේ අපි ජරාවටම කැමති වෙනවා. ඇයි අපි ජරාවට කැමති වෙන්නේ? අපි එච්චර මෝඩද? අන්න ඒ ප්‍රශ්නේ එනවා. එතකොට ඒකේ උත්තරේ එනවා මෙතනින්. ඒ කියන්නේ මෙතන ඒරියා 1 එකෙන් ඒරියා 4 කියන එක හැදෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? මේ සුඛය කියන එක පරාමාස වෙලා මෙතනින් අත්තා. ඒ අත්තා වුණාට පස්සේ පේනවද මේ දික්ටි අනුසය මේක ඇඟිල්ල දික් කරනවා මෙන්න මේ රූපයට. මේකේ සුඛයි අත්තයි උනායින් පස්සේ දැන් එහෙනම් මේ සුඛයේ තියෙන අර්ථය තමයි අපි රූපයට දික් කරන්නේ නේ. ජරා වෙනවා කියලා කිව්වට දැන් අපි කියනවා රූපය සුඛයි කියලා. අන්නේ ප්‍රශ්නේ බලපෑම කියන එක තියෙනවා. එහෙමනම් ඔය අත්තය ගැනීම නිසා රූපේ මගේ ගැනීම කියන එකට උදව් උපකාර කරනවා. මොකද දැන් අර රූපේ තිබෙන ජරා ස්වභාවය නෙමෙයි අපේ මනසට එන්නේ. රූපේ නිසා ඇති වෙන සුඛ ස්වභාවය. ඒ රූපේ මට මොන සැපතක්ද තිබුණේ? අන්න ඒකයි දැන් අපි එක පවර. අන්න ඒකේ අත්තහින කතාව නිසා තමයි මේ ජරාව අපි ගන්න. ජරාව ජරාව වශයෙන් දකින්නේ. ජරාව ගන්නවා කියන එක. එතකොට අත්තය කියලා ගත්තේ වේදනාව පරාමාසයට ඇදීම කියන එක. එතකොට මේ වේදනාව ජරා ධර්මයට ලක් වෙලා තියෙන හතරේ තුන. අපි කො වේදනාවේ ජරාව. වේදනාවේ වේදනාවත් එක්ක මං ඉන්න පුළුවන් කියන දිට්ඨිය කියන එක බෙදිලා. එහෙමනම් අපි දෙවෙනි පාර අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. මෙතන සුඛයි කියලා අපි ජරාවටපත් වෙච්ච වේදනාව පරාමාසගත වෙලා ඒක තමයි අත්තා කියලා ගත්තේ. එතකොට අන්නේ ජරා ධර්මයේ වේදනාවේ ජරා ධර්මයේ තමයි දැන් උදව් උපකාර කරන්නේ රූපය ගන්න. මොකද මෙතන මේ ඇඟිලි දික් කළා එයා කියනවා සුඛයි කියලා. එයාට වේදනාව ජරා වුණායි කියන අර්ථය එයාට නැහැ. සුඛයි කියන අර්ථය තියෙනවා. එහෙමනම් මේ දෙවිනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකටද? මේ අත්තා කියලා නොගන්න. ඉස්සෙල්ලා අපි රූපේ එපයි කියන එක කිව්වා. ඒකට ජරාවටපත් වෙනවායි කියලා. දැන් එයාට මට මේක ගන්න උදව් උපකාර කරන්නා වූ ධර්මය අත්තා. එහෙනම් මේ දෙවිනි විරියද අපි කියන්නේ මේ අත්තා කියන එක නොවෙන්න. අත්ත සංඥාව කියන එක නොවෙන්න තමයි මගේ නොවීමට තමයි දෙවිනි විරිය කියන්නේ. ඒක තමයි මේ දෙකට ලින්න තියෙන්නේ නේද? දෙවිනි කතාවේ තියෙන එක. දැන් ඊළඟට අපි බලමු 10 වෙනි ස්ලයිඩ් එකට කියලා. දැන් අපි ඉගෙන ගත්තා ඒරියා 1 වනේ ඒරියා 6 එක හැදෙනවා කියලා. බය බේරෝ සූත්‍රේ නේද? මොකද ඒරියා 6 කියලා කියන්නේ ඒරියා 1 කියන නම අර ගෙද්දි ලෝභය එහෙම තියෙනවා ඒරියා එක. ඒරියා 6 කියලා කියන්නේ මේක නේද? පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍ය මෝහගති මේ කැලේ ඒරියා 6 එක කියලා කියන්නේ. එතකොට මෙන්න මේකේ ධර්මයේ කොහොමද ගලාගෙන යන්නේ? දැන් මූලික වශයෙන් ඔයගලන්ට පේනවා මෙතන අර විඥාන පත්‍යා නාම රූපං කියලා මේ පැත්තේ මේ පරාමාසයට ඇදෙන්නා වූ එක තියෙනවා. එතකොට මෙන්න මේ අගය මෙතනින් මේ පැත්තට මෙහෙම යන්න. ඒ කියන්නේ මේ ලයින් 5 කියලා මේ ලකුණු කරලා තියෙන ලයින්ස් වගේ 5 6 7 8 කියලා දාලා තියෙනවා නේද? එතකොට මේක මේ පරිදීවි දක්වා ගමන් කිරීමක් කියන එක දෙනවා. ඒක හිතන්න බලන්න එක පොඩියට වතුර පාරක් වගේ එකක් එනවා කියලා. එතකොට දැන් මෙතන ලකුණු කරලා තියෙනවා මේ උද්දච්චය කියන එක. උද්දච්චය කියන එක ගත්තහම මෙතන මේ ඒකේ මේ ලයින් 6 එක ඔයගලන්ට පේනවා. මෙතන මේ අර තුනියට ඉන්න වතුර පාර දැන් මේක මගේ බුද්ධච්චයෙන් අපි තල්ලු කරලා කියන එක ඒක කරනවා. ඉතින් මේක ලියාගත්තොත් මම හිතන්නේ පහසු වෙනවා ඔයගලන්ට. මෙතන මේ ලයින් 5 එකේ තියෙන්නේ මොකද්ද? ඒ ජරාවන රූපේ නිසා ඇති වුණු සංඥාගේ තමයි මේ ලයින් 5 එකේ. ජරාවන රූපේ නිසා ඇති වෙන සංඥාගේ ලයින් 6 එකේ තියෙන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගය. මිච්ඡාදිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගය. ඒක තමයි මේ කාමරාගංශේ රේඛාව නේද ඔය පෙන්නන්නේ. ඊළඟට ආපහු උගලන්ට පේනවා දැන් මෙතන අගයවල් දෙකක්. දැන් පොඩියට ආපු වතුරු පාරට තවත් වතුරු පාරක් දේවවෘතකින් ඇවිල්ලා දැන් ජොයින් වෙලා තියෙන ටිකක් ගැම්මක් තියෙනවා. එතකොට මේක මේ ලයින් 8 දිගේ යවන්න උදව් උපකාර කරන එක තමයි මේ ලයින් 7 එක. අන්න ඒ ආගේ බයගති දක්වා, ඒ කියන්නේ මෙතනට එන ආගේ බයගති දක්වා එන්න උදව් උපකාර කරන්නේ මොකද්ද? පෙර පරාමාස වෙච්ච ධර්ම. මොනවද පෙර මහරාමාස ධර්මය කියන්නේ? අර පෙර පරාමාසු තණ්හාගේ නේද? අර සුඛයි කියලා අරගෙන වරදවා ගත්ත ධර්මය නේද? ඒ තණ්හාගේ තමයි මේකෙන් එන්නේ. එහෙනම් මෙතනින් ලියා ගන්න පුළුවන් අපිට පෙර පරාමාසු තණ්හාගේ කියලා ලයින් 7 එකට. දැන් එහෙනම් මොකද වෙන්නේ? දැන් වතුර පාරවල් තුනක් එකතු වුණා. දැන් මොකද? දැන් ගලන දැන් එහෙනම් මෙතන තියෙන එක යනවා බයාගතිය දක්වා ගමන් කරනවා. එතකොට ඕක සිද්ධ වෙන්නේ මේ 11 වෙනි රවුට පස්සේ වෙන්නා උදයක්. ඒක සිද්ධ වුණාට පස්සේ මේ දින් සංස්කාරණ මේ පරිදීව කියලා තියෙන නේද? එතකොට ඒ සංස්කාර නිසා අත්තා කියන එක මෙතන ඇති වෙනවා. මේක සිද්ධ වුණායින් පස්සේ. එතකොට දැන් අපි ඉස්සෙල්ල බැලුවා අර ඒරියා 4 එක නේද? ඒරියා 4 එකේදී අත්තා කියලා. මතකද? මේ අත්තා තමයි උදව්පකාර කර ජරා වෙච්ච රූපයක් ගන්න ඕක බොහොම වටිනවා කියලා නේද? එතකොට දැන් මෙන්න මේ අත්තා කියලා ගන්න මොකද්ද උදව්පකාර වෙන්නේ? ඒ අත්තා කියලා ගන්න ඒ අත්ත සංඥාව ඇතුළේ උදව්පකාර කරන්නේ මෙන්න මේ කතා. ඒ කියන්නේ සංස්කාර නිසා අත්තා වීම කියන එක තමයි උදව්පකාර කරන්නේ. දැන් වෙනද මේක වැලට යනවා නේද? සංස්කාරයෙන් අත්තයි කියන එක ගත්තට පස්සේ ඒක පුෂ් කරනවා අත්ත සංඥාව. අත්ත සංඥාව පුෂ් කරනවා අර රූපේ ජරා වෙන රූපේ මගේ කියලා ගන්න. ඒක වැලකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ තුන්වෙනි විරිය අපි භාවිත කරන්නේ මොකකටද? සංස්කාර මගේ නොවේ. ඉතින් පේනවා මේ විරිය වැදගත්කම. රූපය මගේ කියලා නිකන් ගත්තට හරියන්නේ නැහැ. අත්ත සංඥාව අයින් කරන්න ඕන. මොකද නැත්නම් අත්ත සංඥාව පුෂ් කරනවා. අත්ත සංඥාව නිකන් අයින් කරගන්න හරියන්නේ නැහැ. සංස්කාර නිසා අත්ත කියන එක මේ අත්ත සංඥාව ගන්නයි කියලා කියනවා. අන්න ඒක තමයි හොඳට බලන්න ඕනේ. එතකොට තුන්වෙනි වැඩි සංස්කාර නිසා අත්ත නොවේ කියන එක පේනවා. එහෙමනම් දැන් අපි ඉගෙන ගත්තා ඔයගොල්ලන්ගේ පළවෙනි මේ භාවනාවට අවශ්‍ය වෙන කාරණා ටික නේද? එතකොට අපි මේක තව චුට්ටක් බලාගෙන යමු. 11 වෙනි සයිඩ් එකට ගිහිල්ලා. දැන් මේකේ පේනවා අපිට මේ සුඛයි කියන එක මේ පරාමාස වෙලා අත්තා වෙලා ditthiyamsey කියන එක තියෙනවා. එතකොට අපිට වෙන මේ ඒරියා 4 ලදී අර වේදනාවේ ජරා ධර්මයේ තමයි මේ මගේ කියලා අත්තා කියලා අරන් තියෙන්නේ. එතකොට දැන් ඊට පස්සේ දැන් අපිට පේනවා දැන් මේ රූපේට මෙතන මේ දෙකිය අනුසයෙන් දැන් මේ සුඛය කියන කතාවනේ මනසේ තියෙන්නේ. ජරාවටපත් වුණාට මනසේ තියෙන්නේ නිකන් මනස දන්නවා. හැබැයි අපි හිතන්නේ සාමාන්‍ය මෝඩයා වගේ මේක සුඛයි කියලා නේද? එතකොට දැන් මේ ඇඟිල්ල දික් කරලා මොකද්ද කියන්නේ රූපේට? රූපේ සුඛයි. ඉතින් ඔබ තමයි රූපකායේ අධිවචන සම්පස්සේ කියලා කියන්නේ. රූපයක නැහැනේ සුඛයක්. ඒකේ තියෙන්නේ බියුටි එකක්, සුභයක් කියන එක. දැන් බලනවාද මේ අත්ත කතාවත් එක්ක ඇති වෙලා තියෙන්නේ මොකද්ද? දැන් රූපය සුඛයි. ඒකනේ අර සත්‍ය විද්‍යා වල මේ පුද්ගලයා සුඛයි කියන අර්ථය තමන්ට එන්නේ. මේක දෙතිස් කුණුපේ ජරා ගොඩ නෙමෙයි මේ පුද්ගලයා සුඛයි. අන්නේ අර්ථය. දැන් බබේ කුටුමත් ඒකනේ. ඉතින් බබා ගත්තාම බොහොම නිකන් සුඛයි ආගේ ස්වභාවය. මොකද බබාව වඩා ගත්තාම තමන්ට හරි සැපක් හිමේ තියෙනවා. අර යාගේ ස්පර්ශය බොහොම සොෆ්ට් නේ නේද? එතකොට මේක තමයි ඔය රූපකාය අධිවචන සම්පස්සේ කියන එක තියෙන්නේ. ඒ වගේම දැන් අපි බලන්න ඕනේ අර ඒරියා 6 වල. දැන් මේ ඒරියා 4 වලනේ අපි කතා කරන්නේ. ඒරියා 6 වල කොහොමද වෙන්නේ? ඒ සංස්කාර නිසා ධර්මීය ගැලීම කියන එක. ඒක මේ තුන් ආකාරයකට සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න නම් ඉතින් ලේසිම ක්‍රමය තමයි අර හතරවෙනි මේ 10 වෙනි ස්ලයිඩ් එකට මම ආපහු ගිහිල්ලා බලන එක. මේකේ ඔයගලන්ට පේනවා මෙන්න මේ කාරණා තුනකින් මේක ධර්මීය ගැලීමක් කියන එක තියෙනවා. පළවෙනි එක තමයි අපි මෙතන ලියාගත්ත මේ උද්දච්ච මානාගේ නේද? මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙනවා වගේ. එතකොට මේක නිසා ඒ ධර්මීය ගැලීමක් කියන එක සිද්ධ. ඒ කියන්නේ අපි මේ විඥාන ධාරාවේ ෆ්ලෝ එක අපි බලන්නේ කොහොමද මේක ගලන්නේ. ඊළඟට ආපහු පේනවා මෙතෙන්ට ආවනම් අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට එනවා. අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට ආවනම් එහෙනම් ඉතින් මේ පැත්තේ අර රාග සල්ලයට ඇවිල්ලා රූපය ස්පර්ශ කරනවා කියන එක එහෙම සිද්ධ වෙනවා. ඉතින් අනිත් අතට ගත්තාම මේ අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයෙන් මෙතන තියෙන ජාතිය. එහෙමනම් මෙතන තියෙන සංකප්ප පාර. මතකද? 150යි පාර කියන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන එකක් තියෙනවා. ඊළඟට ආපහු මෙතන මේ 8 වෙනි එක දිගේ. අපි මේ බලන්නේ මෙන්න මේ ඇරෝ එකයි අපි කතා කරන්නේ. 6යි. ඒක ඇවිල්ලා උද්දච්චමාන කතාව මිච්ඡා දිට්ඨිකාගේ. මෙතන අවිද්‍යාශ්‍රයෙන් දැන් කාමාශ්‍රයට යන එක. ඊට පස්සේ මේ 8 එකෙන් සිද්ධ වෙන්නා වූ එකක් තියෙනවා ලයින් 8 එක. එහෙනම් බයාගතිය කියන එකට ආවා. ඉතින් බයාගතියට ආව නම් අපි අර ඉස්සෙල්ල දැක්කා වගේ මෙතනින් යනවා අනිත් පැත්තට නේද? මෙතනින් මේ පැත්තට තියෙනවානේ මේ දික්ටි අනුසය කියන එක. ඒ රේඛාව කියන එක. එතකොට අන්න ඒ විදිහට ඒ තුන් ආකාරයකින් එනවා. දැන් අන්න ඒ විදිහට ගියා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක තමයි මේ පෙන්වලා දාලා තියෙන කාරණා තුන. ඒ දිට්ටි 90 මගින් ගන්නවා කියන්නේ 100ට මේ 40 පාර මේක. මේ වේදනාවට මේ පැත්තෙන් එන එක ජාතිය නම් එන්නේ 150 පාර. මේක 100ට 40 පාර. මොකද්ද 140 150 කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ නම් මේ රූපයක් දිහා බලාගෙන බලුවම ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒක පාට නිකන් බිම් බලා ගන්නවා නේද? යම් කිසි මිනිහෙක් දැක්කා මලක් දැක්කා. ඒක පාට උගුල බිම් බලාගෙන අර රූපේ දිහා බලාගෙන ඉන්නේ නැහැ. මොකද කරන්නේ මෙල? අරකෙන් මොකක් හරි එකක් ඇවිස්සিলাম අර පෙර සිතුවිලි ගැන තමයි මේ කල්පනාවක් තියෙනවා. ඉතින් රූපයත් එක්ක අපි ඉන්නේ 10යි. එතකොට 100ට ඉතුරු කාලේ ඉන්නේ අර සංකප්ප පාරේ. කියන්නේ ಜಾති පැත්තේ ඉඳන් එක රාගං වාස වෙනු 150ක් අපි ඉන්නේ ඕකේ. වේදනාවට ඉන්නේ. මේ පාරේ ඉන්නේ 140යි. බය අගදී ඉඳන් මෙතෙන්ට ඉන්නවා. ඒක තමයි මේ පෙන්වන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට 10යි. මේ පැත්ත 140යි. මේ පැත්ත 150ක් පාරයි කියන එකයි මේ කියන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ මේ දික්ටි අනුසය කතාව මේ විදිහට ආවනම් මේ බයාගතියට ලයින් 8 එකට ආවනම් අපිට එන අවිද්‍යාශ්‍රය ඉඳන් අපි දික්ටි ආශ්‍රයට ඇවිල්ලා විඥාන ආහාර පාරෙන් තුන්වෙනි පාරට ඇවිල්ලා එතකොට දික්ටි ආශ්‍රයෙන් දික්ටි සල්ලේට ආව දැන් අපි සංඥාව අල්ලගෙන කරකවන එහෙමනම් දැන් බලන්න පහ තුන කියලා කියන්නේ මොකක්ද පහ තුන කියලා කියන්නේ සංඥාවේ ජරා ධර්මය දැන් වට අටක් කියලා දික්ටි ආශ්‍රය කිව්වහම අටවෙනි රවුම නේද? වට අටක් ගියා නම් අපි දන්නව නේද සංඥාව රෝගී කියලා. තීන මිද්ද සෝවා අපි ස්පෙෂල් එකේ ඉගෙන ගත්තානේ. එහෙමනම් අපිට පේනවා අපි මේ අවස්ථාව වෙනකොට කැමති වෙලා තියෙන්නේ මොකද්ද මේ? රවුම් අටක් යනකොට. ඒ සංඥාවේ ජරා ධර්මයටත් ඒකේ ව්‍යාධියටත් මිද්දේ කියලා කියන්නේ ඒක ව්‍යාධිය. ඩෙඩ භාවය කියන එක. දෙකටම අපි කැමති වෙලා තියෙනවා කියන එක පේනවා. එතකොට එහෙමනම් අපි බලමු 12 වෙනි ස්ලයිඩ් එක. අවිද්‍යාශ්‍රව වෙන්නේ ඉස්සෙල්ලා අපි දන්නු කාමාශ්‍රය සිද්ධ වුණා. හතරේ හතර නේද? ඊට පස්සේ අපි ගුවන් පහ වෙනකොට භවආශ්‍රය කියන එක වුණා. රවුම් පහ. ඒකෙන් පස්සේ අටේ රවුමින් පස්සේ ඒ දිට්ඨි ආශ්‍රව. ඊට පස්සේ අවිද්‍යාශ්‍රව රවුම් 10. දැන් ධාරාව ගලනවා. ඒ කියන්නේ රෝධය කරකිනවා. මේ ධාරාව මේ විදිහට ගලාගෙන යන රෝධය කරකිනවා. කරකින්න රෝදේ තණ්හාව ලෙස මේ ගති යුතුය කියලා දැකිය යුතුය කියලා කියනවා. එතකොට දැන් අවිද්‍යාශ්‍රව වීම කියන එක කාමාශ්‍රවණින් සිද්ධ වෙනවා. දැන් අවිද්‍යාශ්‍රව නිසා දැකපු ගමන් අපිට සුබයි. කෙලින්ම සුබයි කියලා ගන්නවා. ඇයි ඒ? දැන් අපි බැලුවා අරකේ බලපෑම. මේ ජරා වෙන රූපේට මගේ මේ අත්ත කතාව නිසා සුඛයි. ඊළඟට සංස්කාර වලින් අත්ත නිසා දැන් කියන මේ අත්ත ගන්න කරන මොකද විඥාන ධාරාව ගලනවා ගලනකොට ඒ අත්ත කතාව එතන හැදෙනවා. එතකොට එහෙමනම් දැකපු ගමන් අපි සුඛයි කියලා ගන්නවා. ඒකනේ අර පෝතලිය සූත්‍රය පෙන්නේ බල්ලා මස් කට්ට දාපු ගමන් ඉවවත් අල්ලලා බැලුවේ නැටක් ගාලා ගත්තා. මිනිස්සු දැක්ක ගමන් අපි එකපාරටම ෂා මේ හරි ලස්සනයි සුභයි කියලා. මේ උදේ භාවනා කරලා ගියේ මේ දෙතිස් කුරුපියන් මනසිරුරක් අසෝජි ගොඩක් කියලා. එකපාරටම අරක හොඳයි කියලා ගන්නවා. එතකොට කැරකින්නා වූ රෝධය ගලන්නා වූ ධාරාව පැවතීම කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රවලින් සිද්ධ වෙනවා. අවිද්‍යාශ්‍රය වැඩේ ස්ටාර්ට් වුණා නම් ගත්ත ගමන් සුබයි කිව්වා නම් ඉතින් ඉතුරු ඒවා ටික අර විදිහට ඒ කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රවලින් සිද්ධ කරනවා. එතකොට මේක කෙනෙකුට වටහා ගන්න පුළුවන්. අපි හිතමු මේ දැන් බයිසිකල් වීල් එකක් ගත්තාම ඒකේ තියෙනවනේ මැද්දේ හබ් එක වගේ නේද? එතකොට වටේට තියෙනවා ස්පෝක්ස්. අපි තුම ස්පෝක්ස් ටික ලූස් වෙලා තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔයගලට හිතා ගන්න පුළුවන් මේක තටාකයක්. මේ රවුමට තියෙන්නේ වතුරු තටාකයක්. රවුමට තියෙන වතුරු තටාකයක්. එතකොට මේකේ මැද්දේ තියෙනවා කියලා හිතන්න පාත්‍රයක්. එතකොට දැන් මේ තටාකේ අපි කවුරු හරි කෝට්ටක් දාලා මෙහෙම වටේට කරකවනවා නම් මොකද වෙන්නේ? මේ මැද්දේ තියෙන පාත්‍රෙත් ඒ වතුරු පාර කර රවුමට කරගෙන ඉස්සම මේක රවුමට කරගෙන පටන් ගන්නවා. මේ කෝට් අතහැරිය වුණත් මේක කරගෙන එති පරාමාස කාය ග්‍රන්ථ එහෙම තියෙන්නේ මෙතන මැද්දේ. එතකොට මේ සුඛයි අත්තා කියන කතාවත් එක්ක මේක කරකීම කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් ඕගොල්ලන්ට පේනවා මේක හරියට අපි අර අවිද්‍යාශ්‍රෙන් ඉඳන් කාමාශ්‍රයට යනවා කියන්නේ මේ පැත්තෙන් ඉඳන් මෙහාට යනවා. මෙතන ඇවිල්ලා මේ උඩින් අදිනවා ලෝභය නිසා. ඉතින් මොකද වෙන්නේ මේ රෝදේ මේ පැත්තට කරකිනවා. එතකොට මැද්දේ එක කරකිනවා. එහෙමත් නැත්නම් හිතන්න බලන්න අර බයිසිකල් එකේ නම් රෝදේට කේස් එක තියෙනවා නේද? එතකොට මෙතනින් වතුර දැම්මොත් එහෙම ඒ රෝද දෙකේ පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහා වතුර පෙරෙනවා. පිරුණයන් පස්සේ මෙහෙම වෙන වතුර පාර නිසා අර කර්ව එකත් එක්ක මේක අවිද්‍යාශ්‍රයයි කාමාශ්‍රයයට. ඒක කරගෙන ගත්තා නම් මැද්දේ තියෙන එක කරකිනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි දන්නවා ඔය සබ්බාසෝයි කියන ඩයග්‍රෑම් එකක් අපි ඉගෙන ගත්තා. අර 7 වෙනි ස්ලයිඩ් එකේ එහෙම කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නේ අර ග්‍රීන් ඇරෝ එකෙන් පෙන්වන්නේ නේ. දැන් ඒක හොඳට පේනවා නේ. ඒ කියන්නේ මේ රෝදේ කරකිනකොට මේ භවආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් කියන ඒවා ඒ අවිද්‍යාශ්‍රයට එකතු වෙනවා. ඇයි වතුර පාර අපි මෙන්න කෝට්ට දාලා කරකවන්නේ නැති වුණත් මේ මැද්දේ දින පාත්‍රය වගේ එක කරකිනවා නම් ඒකෙන් දෙන්නා වූ ගැම්ම එකතු වෙනවනේ අර වටේට කරගෙන වතුරට නේද? අන්න ඒ වගේ ඒ භවආශ්‍රයෙන් සංඥා කොටස් අවිද්‍යාශ්‍රයට එකතු වෙන එක තමයි අර සම්බන්ධතාවයක් නැතුව ඒකේ තියෙන්නේ. එතකොට දැන් ඉතින් ওই ආශ්‍රයයන් කියන ඒවා නැත්තම් ඉතින් ධාරාව ගලන්නේ නැහැ. රෝදේ නතර වෙනවා කියන එක තියෙනවා. ඉතින් මේක කිනකොට හොඳට බලා ගන්න පුළුවන් මෙතන. අර මතකද අපි බැලුවා මිච්ඡා දිට්ඨික සංඥාව නිසා ඒ විඥානී පැවැත්ම කියන එක අවිජ්ජා කියලා කිව්වන්නේ. එතකොට ඒක එනම් මෙතන පරාමාසය නම් මෙහෙම ඇවිල්ලා තමයි මෙහාට සම්බන්ධතාවය. ඉතින් ඒකට පැරලලව තමයි වේදනාවේ ඉඳන් අපි එනවා මේ චේතනාවට. මේ පැත්තෙන් අපි එනවා ඉඳන් සත්‍යයට. ඒ වගේ ඇදිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ඇදීමත් එක්ක මේක කරගෙන කියන එක තියෙනවා. එතකොට අපි දන්නවා අපි ජරා වෙන රූපයකට කැමති වුණා පළවෙනි කතාවේදී. ඊට පස්සේ දෙවෙනි වර අපි දැක්කා ඒ ජරාවටපත් වෙන වේදනාවට කැමති වුණා කියලා. නේද? හතර තුන මෙහෙම වෙලා නිතේ. පාර තුන්වෙනි පාර වෙනකොට මොකද වෙන්නේ? තුන්වෙනි පාර සංස්කාරයන් කියනවා අපි. මුල අත්තා කියලා ගන්න වෙලාවේදී ඒ කියන්නේ හතරේ හතර පහේ තුන හතරේ තුන හතරේ දෙක ඒවා ඔක්කොම සිද්ධ වෙලා නිතේ. ඒ කියන්නේ සංඥා ජරා වේදනා ජරා ඒ ඔක්කොම සිද්ධ වෙලා තියෙන වියාදීන් එහෙම සිද්ධ වෙලා. එහෙමනම් මේ අවස්ථාව වෙනකොට අපි මුළු දුක්ඛයටම කැමති වෙලා තියෙනවා. පුලින් ජරා වෙන රූපයකට කැමති වුණා. ඊට පස්සේ අත්තා කියන කතාවේදී අපිට ජරා වෙන වේදනාවකට කැමති වුණා. සංස්කාරයෙන් අත්තා වෙන අවස්ථාවේදී මුළු දුක්ඛයටම අපි කැමති වෙලා තියෙනවා කියන එක පේනවා. ඉතින් මේකට විසඳුමක්වත් තියෙන්න බෑ නේද? ඒකේ විසඳුම තමයි ඒ සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට ඒ සාපුගම සූත්‍රයේදී පෙන්නනවා ඒ පාරිශුද්ධ ප්‍රධානියන් ගැන හතරක් භාවිතා කරනවා. ආනන්දහාමුදුරු මේක දේශනා කරන්නේ. ඒකේ පෙන්නනවා ඒ සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, දික්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, ඊළඟට ආපහු පෙන්නනවා විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියලා. ඉතින් ඔබ පැහැදිලි කරනවා නම් අපිට හොඳ ඩයග්‍රෑම් එකක් නැන්නේ. අපි බලමු මෙන්න මේකේ ඔය 10 වෙනි ස්ලයිඩ් එකත් එක්ක අපි බලුවොත් ඕගලන්ට පේනව නේද මේ රේඛාවක් තියෙන ඉඳන් සච්චේ ඉඳන් බය අගතියට. ඒ ඔය මානපාරණේ ඔය පෙන්නන්නේ. ඊළඟට ආපහු ගත්තාම බය අගතිය ඉඳන් අපි එනවා මේ පැත්තේ තියෙන වේදනාව නේද? ඒතකොට බය අගතිය වේදනාවට යනවා. ඊළඟට වේදනාව ඉඳන් අපි යන්නේ මේක උඩ චේතනාව. ඊට පස්සේ චේතනාවෙන් අපි එනවා ඉඳන් සච්චේ. ඔක ඩයමන්ඩ් එකක් වගේ නේද? දැන් මේ රේඛාවයි මෙතනින් බයගතින් වේදනාවට, වේදනාවෙන් චේතනාවට. දැන් පේනවද මේ දෙක පැරදල්? වේදනාවෙන් ඉඳන් චේතනාවට යන්නේ ඔගේ විඥාන ධාරාව ඔගේ විදිහට කරන්නේ. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද? මෙතන මේ සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියන එක භාවිතා කරනවා. මෙතන මේ සංස්කාරනේ. මොන සංස්කාරද? පාණාති වාත අදත්තා දාන කරන සංස්කාරෝ වනි තියෙන්නේ. එතකොට මේ සංස්කාරයන් කියන්නේ වයින්ක සීලිය නිසා පානාති පාතේ පාදත්තා දාන එපා කියලා. එතකොට එහෙනම් මේක මෙහෙම මේ පැත්තට යන්නේ. ඒකටම පෙර වේදනාවෙන් ඉඳන් උඩ චේතනාවට යන්නේ. එතකොට අන්න ඒක අපි අයින් කරගන්න චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ ධානයන්ට යනවා. මේ රූප ජරා මේව මට එපා කියන කල්පනා කරලා විවිච්චේව කාමී විච්ච අකුසලේ ධම්මී කියලා ඒවා අපි අයින් කරනවා. ඊට පස්සේ මේකේ උඩින් එනවනේ චේතනාවෙන් ඉඳන් ඉදන් සච්චයට එන එක. අන්න ඒකට භාවිතා කරනවා දිට්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඉතින් තියෙන මේ සංඥාවන් එහෙම මගේ කියලා අරගෙන රෝගී සංඥාව මගේ කියලා අරගෙන තියෙන. ඒක දිට්ටිද කියනවා දිට්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියනවා මේව මගේ නෙමෙයි. එතකොට එහෙනම් පේනවද මේ ඩයමන්ඩ් එකේ මේ නම් පැරලල් දෙකයි උඩින් ඉඳන් චේතනාවෙන් ඉඳන් ඉදන් සච්චයට එන එකයි නැති කරා. දැන් එහෙනම් ඊළඟට තියෙන මේ බයගති ඉඳන් මේ උඩට යන පාර නේද? ඒ කියන්නේ මෙන්න මේ පාර. දිට්ඨියනුසේ පාර. අන්න ඒක අපි භාවිතා කරනවා විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඒ කියන්නේ අර තුනෙන් යමක් නැමත්තුවද, ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය තමයි ඔය නැමැත්තේ. ඒ ලෝභය, දෝෂ, මෝහය යම් කිසි දෙයක් නැමත්තුවද දැන් එන විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ මේ තුනම එකව කරලා එකකින්වත් කරකවන්නේ නැති වෙන්න ඒක පවත් කරනවා. එතකොට ඒක කරනවා කියලා කියන්නේ ඉතින් මේ ආකාසඤ්ඤායතනට වාගේ කරුවත් දැන් මේ වහින්ක ආකාසඤ්ඤායතනට ගියත් ඒකටත් හරිය අපි ඇලුන නම් එහෙනම් ඉතින් අපි මරණයටම තමයි ආපහු යමු තියෙන්නේ. මොකද අපි ආපහු එතන ඉපදුනා කියන්නේ ආපහු මරණය. ඉතින් එහෙමවත් කරන්නේ නැති තත්ත්වයකට මේ මනස දෙන්නා ගිහිල්ලා ගියාම මේ ඩයමන්ඩ් එක වාගේ මේක වටේට යනවා කියන එක ඒක නතර වෙනවා. ඉතින් ඒක නතර වෙනවා නම් ඔයගලන්ට පේනවා මේකේ මේක නෙමෙයි ඩයමන්ඩ් එක නේද? මෙතනින් එනවා මෙහාට ඉදන් සත්‍ය, මෙතනින් පල්ලෙහාට භයාගති, මේ පැත්තේ මේ වේදනාව. ඔය විදිහට නේ ඔය කරගෙන ඒ කරගෙන එක සම්පූර්ණයෙන් නවත්තන. ඒ කියන්නේ කෝට්ටක දා කරගුණා කිව්වේ ඔය ඩයමන්ඩ් එකෙන් කරගුණ එක තමයි. ඒක නැවතුණා නම් තවදාරිතේ මේක මීට වඩා දුවන්න බෑනේ. එතනින් පස්සේ ඒක නතර වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ හබ් එක මැද්දේ තියෙන එක දුවා ගන්න බැරි ඉල කවදාරි නතර වෙන කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපිට අර විඥාන ධාරාවේ ෆ්ලෝ එක එතන අපි මේකෙදි කිව්ව මොකක්ද අපි භාවනාවට ගන්න තියෙන්නේ? මූලික වශයෙන් ගත්තාම ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙන්න මේ ධර්මයේ මම කෝ මේ 4-2 කියන එක හොඳට සිහි කරලා බලන්න ඕනේ. මතකද ඒක බලන විදිය? ඒකෙදි තිබුණේ 4-3 වේදනාවේ ජරාවට පත් වුණා කියලා දැක්කහම, ස්ටයා කේස් එක ගන්නවා කියලා දැක්කහම මම හොඳ එකක් හදනවා කියලා හිතුවේ. එනහන්න පලාස කළා මම එකක් හැදුවා 4-4 જાතිය. එතකොට 4-4 දී ඉපදුනා නම් ඒක ඉස්සෙල්ලා විඥාන ධාරාව මැරලා තියෙනවා. අර බෙල් ෂේප් එකක් එක බලන්න. කොහෙද මැරලා තියෙන්නේ? 4-2. එහෙනම් 4-2 කියලා කියන්නේ නිට්ටයයි කියන එක. ඉතින් බලන්න අපි මේ විඥානී මරණය තමයි අපි නිට්ටයයි කියලා අරන් තියෙන්නේ. පේනවද? ඒක හරි පිස්සු වැඩක් නේ කියන එක පේනවනේ. අන්න ඒක හොඳට සිහි කරගන්න. ඒ වගේම අර සංඥාවේ ජරාව කියන එක කාරණාව සිහි කරගන්න. මම අර මූදු වෙරළ කතාවත් එක්ක පේනවා ඔබ රිවර්ස් වෙලා යවිලා තියෙනවා කියලා. එහෙම තේරෙන්නේ නැත්නම් අඩු ගන්න මේ 4-7 කියන එක සිද්ධ වෙලා තියෙනවා. ප්‍රිය දෙයකින් වෙන් වෙලා තියෙනවා. මම නංගිස දෙයක් නිත්‍යයි කියලා ගත්තාද ඒක දැන් වෙනස් වෙලා ඒක තමයි මේ සංඥා විජරා. ඒක බලලා ඉවර වෙලා ඕගොල්ලෝ එනවා. මේ සබ්බාස්රූප භාවනාව. මෙන්න මේ විරිය තුන තමයි හොඳට භාවනා කරන්නේ. රූපය කියන එක ඒ මගේ නොවෙන්න. සංඥාව මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න. මොකද්ද මේ පෙන්වන්නේ? අපි මේ කැමතිලා තියෙන්නේ මේ කාමච්ඡන්දී කියලා කියන්නේ මේ ජරා වෙන රූපයකට කැමතිලා තියෙන්නේ. එහෙනම් පළවෙනි විරේ ගන්න මට ඔය ජරා වෙන රූපේ. දැන් ඊළඟට ප්‍රශ්න කරන්න බලනවා, ඇයි මේ ජරා වෙන රූපය මම මෝඩයා වගේ ගන්නෙ? අන්න ඉදින්දි පේනවා මෙන්න මේ අර්ථානිය සම මේ සුඛය පරාමාසගත වෙලා මේ ජරාවට පච්චිත්‍ය වේදනාව. ඒක පරාමාසගත වෙලා එකෙන් අත්තා කියලා දැන් ඇඟිල්ල දික් කළා එයා කියන මේ රූපය සුඛයි කියලා. එතකොට රූපී ජරාව මම දකින්නේ නැහැ. මොකද ඒක උඩට තව එකක් මම පවරනවා. සුඛයි කියන්නේ. ඇයි දැන් ඊළඟට කල්පනා කරනවා ඇයි මම මේ අත්තා කියලා ගන්නෙ? මම මෙතන මේ අත්තා කියලා ගන්නෙ මෙතන මේ සංස්කාරයෙන් අර තුන් පැත්තකින් ධාරාව ගලාගෙන ඇවිල්ලා. මේ උද්දච්චයේදී මේ බොරුවක් මේක පවතිනවා කියන එක නේද? එතකොට මේ ධාරාව ගලාගෙන ඇවිල්ලා ඒ තුන් ආකාරයකට ධාරාව ගලනවා. ඉතින් ඒක නිසා මෙතන මේ සංස්කාර නිසා අත්තා වෙලා ඒකෙන් තමයි මම අර සංස්කාර අත්තා වලින් මෙතන අපි 9 වෙනි ස්ලයිඩ් එකේ දීච්ච මෙතන අත්ත සංඥාව එයා පුෂ් කරනවා ගන්න කියලා. මොකද Google පට්ටිය දාගෙන නිතියි. Google පට්ටිය දාගත්තට පස්සේ ඉතින් මම ළමයා පාසල් යනවා කියන එක, මම බෙන්ස් කාර් එකේ යනවා කියන ඒවා ඔක්කොම මේ සංඥාවන් තියෙනවා. ඒ සංඥාවන් වලට ඒ කතාව කියන්නේ ඇති වෙලා තියෙනවා. ඒක ගැලවෙන්න බෑ මනුස්සයට. ඒකනේ අර ආම්දුරු කිව්වට මහත්යෝග අතරගන්නේ කියලා බොහොමද වැඩ නෙමෙයි කියලා ආම්දුරු එක කියනකොට ඒ මනුස්සයාගේ මනසේ තියෙන්නේ මොකද්ද? මං කොහොමද ආම්දුරුනේ ඒක එයා කියන්නේ නැතුණාට මං කොහොමද ආම්දුරුනේ ඒක කරන්නේ? මගේ ළමයා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. මං අද මෙතන බෙන්ස් කාර් එකේ මං එන්නේ මේ මිනිස්සු ඔක්කොම මට සලකන හොඳ මුදලානේ. මේ පන්සල හදන්නත් මං ආධාරකුත් දුන්නනේ ආම්දුරුනේ නේද? ඉස්සර කාලේ මට මේ කුසලයක්වත් කරගන්න කිසිම දෙයක් දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ නේ. වෙනවද? අර සංස්කාරයේ තිබුණා වූ ස්වභාවය දැන් එන මේ ඔක්කොම ගන්නයි කියලා. ඉතින් එනම් ඕනකුණු ජරාව ගන්න තත්ත්වයට ඇති කියලා. ඉතින් ඒක හොඳට ඒ කාරණා ටික ඒක බලන්න. බලලා ඉතින් පේනවා අර සබ්බාශ්‍රවෙට සම්බන්ධතාවය මේ ආශ්‍රයන් නිසා. කාමාශ්‍රව වලින් අපි අවිද්‍යාශ්‍රවයෙන් ඇති වෙනවා. දැන් කරකුණන් කරකිච්ච ගම ඕන කුණු කරාවා මොකද කුකුලා බෙටි දානවා ඒ වුණාට කුකුලා මට වටින්නේ වෙනවා. කුකුලා බොහොම වටිනා වූ දෙයක්. මොකද ඒක නිසා මගේ මේ ඔක්කොම ඇටවිලා තියෙනවා. ඉතින් ඒක හොඳට බලන්න. එතකොට මේකේ මේ වටිනාකම පේනවා. මේ කාරණා තුන විරිය තුන මේක භාවිතා කරනවා කියන්නේ. එතකොට අපි සබ්බාසු සූත්‍ර ඩයග්‍රම් 3 එකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා, පිරමිඩ් එකක් වගේ නේද? එතකොට මේ පිරමිඩ් එකේ උඩ තියෙන ධාතු ආපෝ තේජෝ වායු පඨවි ධාතු නේද? එතකොට මේක පල්ලෙහෙන් තියෙන අර ආශ්‍රවයන් අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, දිට්ඨිආශ්‍රව කියලා. කොහොමද මේක ඇති වෙන්නේ? මේ බේස් එක. මේක තේරුම් ගන්න නම් ඕගොල්ලන් ළඟ තියෙනවානේ අර සතර ආහාර දුක්ඛ කොළේ. ඒ සතර ආහාර දුක්ඛ කොළේ අවිද්‍යාශ්‍රව ළඟින් පින් එකක් ගහලා මේසෙට හයි කරලා කාමාශ්‍රව කියන තැනින් අල්ලලා මෙහෙම නවල කබලින්කාර ආහාරය තැනට ඒක තියන්න. මොකද වෙන්නේ මෙහෙම කොළේ මෙහෙම නැමුවනම් අනිත් පැත්තට. මෙහෙම තිබිච්ච කොළේ මේ පැත්තට මෙහෙම නමන. මෙහෙම නැමුවාන් පස්සේ වෙන්නේ මොකද්ද? ඔයගලන්ට පේනවා මේ දිට්ඨි ආශ්‍රය කියන එක පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඒ අවිද්‍යාශ්‍රය එහෙම පින් කරලා නේ තියෙන්නේ. ඒක එහෙමම තියෙනවා. එතකොට කාමාශ්‍රය කියන එක උඩට ගියා නම් දිට්ඨි ආශ්‍රය තියෙන ඒ දෙකේ මැද රේඛාව පොඩ්ඩක් එහාට යනවා. එතන එහෙනම් මෙහෙම ට්‍රයැංගල් එකක් ඔයගලන්ට හැදෙනවා. එතකොට මේ ට්‍රයැංගල් එකෙන් මේ ඇරෝ එක යන දිශාව එහෙමත් ලකුණු කරලා තියෙනවා. ඊළඟට ආපහු ගත්තාම ඔයගලන්ට පේනවා මේක ඇතුලේ තව පොඩි ට්‍රයැංගල් එකක් තියෙනවා පිරමීඩ් එකේ බේස් එකක් හැටියට. එතන මේ වේදනා පරාමාස කාය ග්‍රන්ථි බය අගතිය කියලා. එතකොට ඒකත් බලන්න මේ කාමාශ්‍රෝ කියලා කියන්නේ සුඛයි කියලා ගත්තට පසු සංඥා. එහෙමනම් ඒ දෙක එලයින් වෙනවා කියලා පේනවා. ඊළඟට ඕගලන්ට පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථය දිට්ඨි ආශ්‍රෝ. එහෙනම් ඒ දෙකත් එලයින් වෙනවා නේද? මොකද මේක තුන්වෙනි පාරනේ. ඊළඟට ආපහු ගත්තාම මේ බයගතිය කියන එක ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලන්ට පේනවා අර චේතනාවෙන් අපි එනවා අත්තා කියලා අරගෙන බයගතිය දක්වා එනවා. ඒ අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යාශ්‍රව. එහෙනම් මේ දෙකත් එලයින් වෙනවා කියලා ඒ විදිහට පේනවා. මේ පෙන්වන්නේ මොකද්ද? මේක පෙන්වන්නේ මේක තමයි අර මේ පල්ලෙය යට තියෙන එක වතුර තටාකේ නම්. එහෙමනම් මේ තියෙන්නේ වතුර තටාකේ ඇතුළේ තියෙන අර පාත්‍රය වාගේ. ඉතින් මේක තේරුම් ගන්න නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේක ඇඳ ගන්න ඕනේ මේක ඇතුලේ. මේක 3D වුණාම ටිකක් අමාරුයිනේ. මේ තින මේ බේස් එක මෙතන ඇඳගත්තුත් ඔයගලන්ට පේනවා මේ වේදනාව කියන එක එනවා මෙතෙන්ට. ඊතර කෙලින්ම පල්ලෙයට. පරාමාස කාය ග්‍රන්ථි මේ හරියට එනවා. ඒක පොඩිනේ. ට්‍රයැංගල් එක වශයෙන් ගත්තාම. ඒතර බයගතිය කියන එක මෙතෙන්ට එනවා. එහෙනම් මෙතනින් ට්‍රයැංගල් එකක් හැදෙනවා. එතකොට දැන් බලන්න අපි කිව්වා අර කෝට්ට දාලා මේක කරකවන කෝට්ට දාලා කරකවන එක අපි නැවතුවොත් මොකද වෙන්නේ? තටාකේ වතුර කර නැවතුවට අර පාත්‍රේ කරගෙන අන්න ඒක ඊළා හිතන්න මේ පාත්‍ර ටිකක් ෆෝවර්ඩ් වෙනවා. අර වතුර දැන් අර කරගෙනවට වඩා වේගින් මේක කරගෙන අන්න එහෙම මෙතන තියෙන බයගතිය දැන් එහෙනම් මේ බයගතිය පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අන්න එතෙන්දී අපිට ඇතිනවා බයාගති ශෝක කාමාශ්‍රව. පිටිපස්සේ තියෙන්නේ අවිද්‍යාශ්‍රවය. ඒ කියන්නේ අර පෙරවෙච්ච මෝහය. බයාගති ශෝක කාමාශ්‍රව. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙනවා වේදනාව මෙතෙන්ට එනවා. පරාමාසය මෙතෙන්ට එනවා. දැන් මේකත් ඉස්සරහට ගිහිල්ලා. අන්න එහෙමනම් අපිට ආපහු වෙනවා වේදනා තණ්හා එකකින් ඇති වෙන දිට්ටි ආශ්‍රවය කියන එක. වේදනා තණ්හා දිට්ටි ආශ්‍රව. ඊළඟට ආපහු මෙතන තියෙන්නේ පරාමාසය. ඒක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. එහෙමනම් පරාමාස අභිනිවේෂ අවිද්‍යාශ්‍රව. හරියට ඒක නිකන් අර මුහුද යන බෝට්ටුවක අර පෙති තුනක් තියෙනවා. අන්නේ පෙති තුන වාගේ. මෙතන මේ කතාව. එතකොට මෙතන තියෙනවා බයාගතියේ ඉස්සරහට ගියා. පිටිපස්සේ තියෙන්නේ මෝහය. එහෙනම් බයාගති ශෝකකාමාශ්‍රව. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. ඉතින් පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රව. පේනව නේද ඒකේ පැටර්න් එක? ඒක සම්බන්ධ වෙනව නේද ආනින්ජ සප්පාය සූත්‍රේ? මතකද ආනින්ජ සප්පාය සූත්‍රේ අපි අර ස්පෙෂල් වැඩසටහන ඉදගලේ. එතකොට ඒක ඒ කාරණා තුන තමයි. අපි කිව්වා ආනින්ජ සප්පාය සූත්‍රේ මේ සුභ පරාමාසයේ තියෙන එක ඉදන් සත්‍යයට ඇදෙනවා කියලා අවස්ථා තුනක. එකක් තමයි අභිනිවේෂය නිසා, අනිත් එක තමයි උඩ තියෙන අවිද්‍යාව නිසා, පල්ලෙන් මෝහය නිසා. ඔන්න ඒ තුන් අවස්ථාව. ඉතින් ඒක නෙවෙයි පෙන්නන්නේ මේ ඉස්සරහට ගියා කියන්නේ මේ පැත්තේ වුණ පිටිපස්සේ මෝහය, පෙර මෝහය. මතකද අපි සාකච්ඡා කළා ඔක. එතකොට ඕක මේ පළවෙනි එකට තියෙනවා මේ මෝහයෙන් වෙන්නව කතාව. මේක පොඩ්ඩක් හෝල්ඩ් වුණා මෝහය පිටිපස්සේ ඉන්නවා කියන එක. ඒක තමයි අපි අර ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ අර ලොකුවට තිබුණේ බෙල්ට් එක. ආන්න ඒක තමයි. මොකද ඒක මුළු එකම දාලා වටේට දාලා ඇදලා ගන්නවා. එතකොට පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ මෙතන මේ නිට්ටයයි කියන එක දිට්ඨියාශ්‍රව කතාවත් එක්කම දෙවෙනි එකේදී දිට්ඨියාශ්‍රවය කියලා කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥාව. එතකොට ඒක නිසා අපිට ඉදන් සත්‍යයට ඇදීම කියන එක තියෙනවා. එතකොට ඊළඟට පරාමාංශ අභිනිවේෂ අවිද්‍යාශ්‍රව කියලා. ඒ තුන තමයි මේ පෙන්නන්නේ. එතකොට අපි එහෙමනම් මේක තේරුම් ගත්තා. අපි එහෙමනම් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි එහෙනම් ඔය පෙති තුන වාගේ තියෙන එකේ අපි පළවෙනි පෙත්ත බලමු. බයාගති ස්වරූප කාමාශ්‍රව කියන එක. දැන් එහෙනම් හබ් එක පොඩ්ඩක් පාත්‍රේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මේ ඇඳලා තියෙන බයාගති ශෝක කාමාශ්‍රව. ඔයගලන්ට පේනවා අපෝ මෙතන මේ ජරාව, සංඥාවේ ජරාව නේද? පහ තුන කියන එක. කාමාශ්‍රව කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාව. එතකොට එහෙනම් සංඥාව මෙතන ජරාව. අන්න එහෙමනම් Tamanට පේනවා සංඥාවේ ජරාවෙම පහතුනක ශෝකය හරහා සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් සුඛයි කියලා කියන්නේ මොකද්ද මේ සංඥාවේ ජරාවට? ඒක තමයි අපි සුඛයි කියලා කියන්නේ, සංඥාවේ ජරාව. එතකොට ඊළඟට Tamanට ඒක තේරෙනවා නම් එහෙනම් මේ පල්ලෙහා ඔයගලන්ට පේනවා ওই සීලබ්බත උපාදානිය කියන එක අපි නිරූපණය කරලා පෙන්නනවා. මෙන්න මේ එක රේඛාවයි ඒ කියන්නේ දැන් අපි වරදවා වටා ගත්ත මේ වරදේට දාලා තියෙන එකයි මේ සුඛයි කියන එක වරහණක් ඇතුළේ දැම්මේ. අපි මේ ජරා වෙච්ච එකක් නේ. බොරුවට අපි සුඛයි කියලා කියනවා. සංඥාව ජරා වෙලා. එතකොට ඒකේ ඉඳන් ඒ චේතනාවට ගිහිලා චේතනාවේ අත්තා. එතකොට අන්න ඒක ඒ ලයින් දෙක මගින් වේදනා චේතනා චේතනා පරාමාස කියන එකයි දෙකයි කියන ලයින් දෙක මගින් සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේක නිසා මෙන්න මේ තුන්වෙනි රේඛාවේ යම් කිසි පැවතීමක් කියන එක තියෙනවද? ඒ කියන්නේ මේක මෙහාට ඇදීමක් කියන එක සිද්ධ වෙනවද? අන්න ඒක අපි ඉගෙන ගත්ත ඔය නිකාමය මානා කියලා එහෙම ගත්ත ටිකකට ඉස්සන නේද? මතකද? එතකොට මේක මේ පවත්න්නේ මේ දිට්ඨි අනුසය මගින්. දිට්ඨි අනුසය මගින් තමයි මේ වේදනාවලලා මේක පැවතීම කියන එක කරන්නේ. එතකොට මේ පැත්තේ තියෙන බය අගතිය නේද? බය අගතිය ඉඳන් වේදනාව දක්වා එනවා කියන රේඛාවයි මේ තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මෙතන লীලා තියෙනවා මේ අත්තා කියන එකට තිත් රේඛාවකින් දාලා භවහංශ්‍රය. මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි භවහංශ්‍රය. ඉතින් දැන් මේ විදිහට භවහංශ්‍රය කියන එක පේනවනම් ඒ කියන්නේ ශෝකය හරහා පැමිණි මේ සංඥාවේ ජරාව අපි සුඛයි කියලා දත්තනම් ඉතින් අපි දේශයෙන් අගතියට යනවා කියන එක පැහැදිලි. ඇයි ඉතින් මේ ජරාවෙච්ච එකක් අරගෙන ඉතින් අපිට තරහ යන්නේ නැද්ද නේද? දැන් මගේ සීයර තරහ යන්නේ. කන කෑම කන්න ගිහිල්ලා. එයා පොඩි කාලේ කාලා ඒක සුඛයි කියලා දත්තා. ඉතින් දැන් ඒ වයසට ගිහිල්ලා යට ඒක කවදාවත් ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සංඥාවේ ජරාවත් තමයි අපි සුඛය කියලා අරගෙන තියෙන්නේ. එහෙමනම් ඉතින් තරහ යනවා කියන එක ආණ්ඩයක් නෑ. දෝෂයෙන් අගතියට තමයි ගමන් ගමන් කරන්නේ. එහෙනම් අපි මෙතන ඉගෙන ගත්තා. මෙතන මේ ජරාව කියන අර්ථයේ ඒ කාමාශ්‍රව කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. එහෙනම් මෙතන මේ ඒ සංඥාවේ අපි සුඛයි කියලා අරගෙන තියෙන සංඥාවේ ජරාව. ඒකයි සීලබ්බත උපාදානිය නිරූපණය කිරීමයි කියන එක මේකෙදී අපි ඉගෙන ගත්තා. ඒවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් බලමු. හතරවෙනි ස්ලයිඩ් එක. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ අපි සාකච්ඡා කරන්නේ අර අනිත් පෙත්ත වාගේ එක. පෑන් එකේ තියෙන අනිත් පෙත්ත මොකද්ද? වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. ඉතින් අපි දන්නවා මේ දිට්ඨි ආශ්‍රව කියලා කියන්නේ නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාවක් තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් අපි මේ පහ තුන කියන එක ගත්තාම සංඥාවේ ජරා කියන්නේ සංස්කාරයන් නිට්ටයයි කියලා ගත්තා. දැන් එතකොට හතරේ හත ප්‍රිය විප්‍යෝගේ වෙලා අවසానයි කියන එක අපි දන්නවා. එතකොට එහෙමනම් අපි නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. මම පහ තුන වෙනකොට නිත්‍යයි කියලා මම යම්කිසි දෙයක් නිත්‍යභාවයක් තියෙනවනේ. පහ දෙකේ වුණාම නිත්‍යභාවය නේද? එතකොට මේ නිත්‍යය කියන එකත් එක වෙනස් වෙලා තියෙනවා කියන එක අපිට පේනවා. අපි ටිකකට ඉස්සෙල්ලා සාකච්ඡා කරානේ ඔක. දැන් එතකොට එහෙමනම් දැන් මෙතන මේ ඔයගලන්ට පේනවා මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වීමක් කියන එක තියෙනවා. ඒ ගත්ත උනාට පස්සේ පේනවාද මේක සම්පූර්ණ වෙනවා නේද? මේ මමින්කාර ඒරියා එක සම්පූර්ණ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියලා කියන්නේ මේ නිත්‍ය කියන එක පසු සංඥා. ඒ පාර දැන් මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මේක ඇතුළට ආවා. දැන් මේ ඒක මමින්කාර ඒරියා එක කියලා තියෙනවා. ඉතින් මේකට තමයි අපි ওই අත්තා කියලා අපි ගන්නෙ. එතකොට මමින්කාරය කියන එක දැන් සම්පූර්ණ වුණා. මේ විදිහට මේ සංස්කාරකින් එන්ක්ලෝස් වුණා නම් මමින්කාරය සම්පූර්ණ වුණා. ඊළඟට අපි දන්නවා ඒ ඒකේදී අපිට වැටහෙනවා අපි රහතන් වහන්සේ මුලින්ම පහ පහ කියන එක අත්තා කියලා ලිව්වනේ මෙතන නේද? දැන් මේක උනාට පස්සේ අපිට පේනවා මේ පහ තුන වෙලයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ඒක පරාමාස වුණා පහ හතර. දැන් ඉතින් මේ පහ පහ අත්තා කියලා ගන්න එක ඒක සංගෘත උනාට පස්සේ ඒක සාධාරණයි කියලා ඒක නිවරදී කියලා තමන්ට පේනවා. දැන් මේ විදිහට අපිට පේනවා මේ කාමරාග අනු සෙමී රේඛාව කාමරාග අනු සෙමී රේඛාව නේද? මතකද මෝහගති සංස්කාර මේක දික් කරාම එහාට යන්නේ විනාම රූපයන් කියනවා. එහෙමනම් කාමරාග අනු සෙමී මගින් අර සීලබ්බත උපාදානෙම තමයි තහවුරු කරන්න තියෙන්නේ. අපි මුලින් ගත්තා වූ දේවල් තියෙනවා සීලබ්බත උපාදානෙදී අනාගත භවයේ අපි දැඩිව ගන්නවා නේද? ඒතර මේ කාමරාග අනු සෙමී මගින් ඒක තහවුරු කළා කියන එක තමන්ට පේන්නේ. එතකොට දැන් අපිට පේනවා මෙතෙන්දී මේ පල්ලෙහැන් ලිහිලා තියෙනවා. ඒ කියන්නේ අටවෙනි රවුමෙන් පස්සේ අපිට දිට්ටි ආශ්‍රව ඇති වෙනවා. දහවෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව කියන එක ඇති වෙනවා. එකලසවෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්තා වුණා. සංස්කාර නිසා අත්තා වුණා නම් අර මැද්ද අත්තා කියන කතාව මේකට පුෂ් කරනවා. මේක ගන්නේ කියලා ඉතින් ඒකෙන් අර රූපේ ජරා වෙන රූපේ මගේ කියලා ගන්නේ කියන එක යම් තද කිරීමක් කියන එක තියෙනවා. එතකොට මේ භාවනාවන් දෙවිනි භාවනාව සඳහා අපි භාවිතා කරන්නේ මෙන්න මේ 2 3 4 කියන ස්ලයිඩ්ස්. මෙතන මේකේ දෙවිනි එකයි මෙතන මේක හරි වටිනා වූ ධර්මයක් මෙතන තියෙන්නේ. මේ හබ් එක කැරකෙනවා කියන එක ඒක රාණින් සප්පාය සූත්‍රයත් එක්ක ඒක කෙනෙක් බැලුවා නම් ඉතින් ඒක හිතක් නතර වෙනවා. ඒ වගේ එතන ලස්සන්ට ගැඹුරු ඊ ධර්මයේ මේ තුන භාවනා කරන්න මෙතන මේ লীලා තියෙන කාරණා තුන නේද? බයාගති සෝක කාමාශ්‍රව වේදනා තණ්හා දික්ටි ආශ්‍රව. ඉතින් මේක ඒ කාරණා දෙක තමයි මේකේ පෙන්වලා දීලා තියෙන්නේ. මේ මමංකාරයේ හිම මේ විදිහට ඇති වෙනවා කියලා. ඊළඟට අපි බලමු පස්වෙනි ස්ලයිඩ් එක. දැන් අපි ඉස්සෙල්ලා ලියාගත්තා මෙන්න මේ ලයින් 6 එක හරහා මොකද මේ මිච්ඡා දික්ටිය මගෙන් ඇතිවෙච්ච උද්දච්ච මානාගය කියන එක එනවා කියලා. එතකොට දැන් මේ උද්දච්ච මානාගේ මේක දිගේ ආවනම් ඒ මමංකාරය දැන් අපි හැදුනානේ මමංකාරය කියලා එකක්. එතකොට මේ මමංකාරය කියන එකට හැදුනට පස්සේ ඒකට එක්කව වෙන ওই මිච්ඡාදික්තිය. මේක දිගේ ඇවිල්ලා මිච්ඡාදික්තිය කියන එක එකතු වෙනවා. එතකොට මමංකාරයට මිච්ඡාදික්තිය කියන එක එක්ක වුණාම අහංකාරය කියන එක ඇති වෙනවා. ඒක හරියට මමංකාරය ප්ලස් මිච්ඡාදික්ති අහංකාර කියන කතාව තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපි දන්නවා මේ ජරාවන රූපේ නිසා ඇති වෙන සංඥාගයන් තමයි මේකේ පහෙන් ආවේ. මේකේ වැදගත් එක තමයි මෙන්න මේ ලයින් 6 එකෙන් එන්නා වූ එක අපි අල්ලගත්තා. එතකොට දැන් එහෙනම් දැන් අහංකාර අත්ත සම්පූර්ණ වෙලා තියෙනවා. කොහොමද උනේ මමංකාරයට මිච්ඡා දිට්ඨිය එකතු කළා. දැන් බයගති ඉඳන් අපි මේ ශෝකයට එන්නා වූ කියන එක විතරක් නෙමෙයි අපිට තවත් පාරක් තියෙනවා. ඒ කියන්නේ මේ පරිදේව පේනවාද මේ පරිදීව ඉඳන් ව්‍යාදීයකට දක්වා එහෙම ඇවිල්ලා ශෝකෙන් ජරාව කියන එකට එනවා පාරකුත් තියෙනවා. එතකොට අන්න එහෙම වුණා නම් මොකද වෙන්නේ? දැන් මෙතන අපි කිව්වා මේක සංඥාවේ ජරාව කියලා. මෙතන තියෙන්නේ වේදනාවේ ජරාව. පේනවාද මේ ෆ්ලෝ එක ඇති වුණා නම් මේ සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවත් එකතු වෙනවා. දැන් ඉන්න ඉන්න වැඩේ ඔඩු දුවනවා නේද? එහෙමනම් අපිට පේනවා අපි සුවේයි කියලා අරගෙන තියෙන්නේ නිකන් නෙමෙයි. සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම තේරෙනවද? ඒක අපි මෙතන බැලුවාම අපිට පෙනුනානේ මෙතන මේ කාමාශ්‍රෝ කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥා. එහෙමනම් මෙතන මේ අපි සුඛයි කියලා අරගෙන තියෙන සංඥාවේ ජරාව. දැන් ඒ පාර ටිකක් වෙලා යනකොට අපිට පේනවා මේක මමින්කාරය ඇතිලා අවස්ථාවේදී දැන් මේකට එකතු වෙනවා මේ වේදනාවේ ජරාවත්. මේ ෆ්ලෝ එක එනවනේ 4 2 4 3 4 4 5 3. ඒ කියන්නේ මෙතනදී වෙන සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවක් දැන් එකතුම දැන් ජරා දෙකයි. දැන් ජරා දෙකක් ඇවිල්ලා තමයි අපි මේ සුඛයි කියලා කියන්නේ. එතකොට ඔතනින් නතර වෙන්නේ නැහැ. ඕකට එනවා මිච්ඡා දිට්ඨියගේ. ඒ කියන්නේ මේ ලයින් 6 එකකින් ඇවිල්ලා ලයින් 8 එක හරහා. මෙතන තියෙනවානේ මිච්ඡා දිට්ඨිය. උද්දච්ච මානාගී කිව්වේ නේද? එතකොට ඒක ඇවිල්ලා මේ ලයින් 8 එක හරහා එනවා. ආපහු ව්‍යාධි සෝක ජරා කියලා. දැන් මොකද වෙන්නේ? ඒ වෙනකොට අපිට පේනවා එහෙමනම් මේ අවස්ථාව අපි එන 6 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපිට පේනවා එහෙමනම් පහතුණු සංඥාවේ ජරාව හරහා මිච්ඡා දිට්ඨිකගේ සුඛ යන මතයට එකතු වෙලා තියෙනවා. මිච්ඡා දිට්ඨියක් දැන් එකතු වෙලා. සංඥා විජරා, වේදනා ජරා, මිච්ඡා දිට්ඨියක් දැන් මේ සුඛයි කියන අදහසට එකතු වෙලා තියෙනවා. එතකොට නෝක තමයි පේන්නේ. දැන් පේනවාද මේ ජීවත් වෙලා ඉන්න තරමට තමයි කරප්ට් වෙන්නේ. ඇයි ඒ වේදනා විජරා, සංඥා විජරා, වේදනා විජරා දැන් මිච්ඡා දිට්ඨියත් එකතු වෙලා එන්න. මිච්ඡා දිට්ඨිය තුල තියෙන්නේ මොකද්ද? පවතිනවා කියන එකනේ. නමුත් පවතින්නේ නැහැ නේද? එතකොට පැවතුම නැති වුණත් පවතිනවා කියන අදහසක් කෙනෙකුට තියෙනවා. එතකොට ওই අවස්ථාවේදී වෙනකොට පේනවා එහෙමනම් මේ තමන් හදන ගේ කැඩෙනවා නේද? දික්තිය මිදෙනවානේ. දික්තිය මිදුනට පස්සේ ඒකේ තැනි මේ පරිදී වුණායින් පස්සේ ඒක දික්තිය මිදලා ඉතින් විශ්වාසය කියන එක කඩ වෙලා යනවා. ඉතින් ඔබ ওই දික්තියක් මිදෙනවා කියන එක හරිම ධර්මයි. රූපයක් කියන එක කැඩෙනවා තමයි. දැන් මිනිසුන්ට හරියට ෆ්‍රස්ට්‍රේෂන්ස් තියෙන්නේ. ඒ කියන්නේ දික්තිය මිදලා. ඒ කියන්නේ මොනම රමයකින්වත් මේක කරගන්න බෑ කියන අදහස. දැන් උදාහරණයකට හැටියට ගන්නකො අපි කියමු අපි කම්පියුටර් එකක් ගන්න යනවා කියලා. එතකොට කම්පියුටර් ගන්න ගත්තාම දැන් මට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ වැඩසටහන් වලටම තමයි කම්පියුටර් ගන්න. අන්තිමට ගත්තාම මේක එකපාරක් කම්පියුටර් එක ගත්තා. මාස 3ක් යනකොට මේ පැත්තේ මේ USB එක ඒක වැඩ කරන්නේ. ඒ පාර අර ඩිවයිස් එකට ඒක හරියන්නේ නැහැ. HDMI port එක එහෙන් කැඩලා ගියා. මාස 3යි 4යි මේ $2000 2500 විතර හොඳ කම්පියුටරයක්. ඒ කියන්නේ ගන්න ගියාම මිනිස්සු කියන්නේ මේක තමයි මහත්තයා හොඳම කම්පියුටර එක කැඩෙන්නේ නැහැ බය නැතුව ගන්න. මල ළඟ තියෙන්නේ තෝගයි කියලා. ඉතින් ඒක ගන්න. ඉතින් ওই විදිහට මේ වගේ කම්පියුටර මාස 5යි තිබුණේ. ඉතින් මමත් ටික වැඩිපුර පාවිච්චි කරනවා තමයි හැමදාම මේව කරනවා. එතකොට ඒ පාර වෙන එකක් ගත්තා. ඒකෙත් ගත්තාම ඒකෙත් තව දෙකක් කැඩලා යනවා. දැන් එහෙමනම් Tamanට පේනවා මේ ලෝකේ නෑ නේද මට කම්පියුටර් එකක්. මොකද අපි දන්නවා දැන් කම්පියුටර් හදන්නේ කොහෙද කියලා නේද? කොයි රටවල් වලද කියලා එහෙම දන්නවනේ. දැන් පේනවා අපිට මේ සල්ලි දීලවත් හොඳ එකක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියලා. අන්න දික්තිය බෙදෙනවා. දික්තිය බෙදුනට පස්සේ දැන් Tamanට තියෙනවා නම් මෙහෙම රූපයක් තියෙනවා මට ගන්න පුළුවන් ගේ කියන එක එහෙමනම් Tamanට ප්‍රශ්නයක් නෑ. නමුත් දික්තිය බෙදුනා කියන්නේ හරිනේ ධර්මයි. එහෙම නැත්තම් කියනවනම් අපි හිතුව මේ මිනිස්සේ අසනීප වෙලා ඉන්නවා. මොන බේද ගත්තත් ඒ මනුස්සයන් හොඳ වෙන්නේ නැහැ. එක එක දොස්තරලා ළඟට ගිහිල්ලා එක එක බේද දීලා. ඉතින් තව මනුස්සයෙක් කියනවා ඔයා මේක බීලා බලන්නකෝ කියලා. මේක හොඳ වෙනවද කියලා දන්නේ නැහැ. එුණත් අර අත දික් කළා වහින දෙන්නකෝ බලන්න කියලා ඒකත් ගන්නවා කියන එක තියෙනවා. එතකොට මේක ඒ කියන්නේ දික්ටි මිදෙල නමුත් අපි රූප ස්පර්ශ කරලා වේදනාව එල්ලෙනවා කියන එක තියෙනවා. එතකොට දික්ටි මිදෙනවා නම් මොකද වෙන්නේ? මිච්ඡා දික්ටියට පහර වදිනවා. ඒක පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය දැන් කම්පියුටර් කතාවේ නම් පේනවා. ඉතින් මේක හරියන්නේ නැහැ. මේක පවතින්නේ නැහැ. දැන් අපි කිව්වා මිච්ඡා දිට්ඨියට මමංකාරයට මිච්ඡා දිට්ඨිය කවරම අහංකාරය. දැන් දිට්ඨිය විදුරන නම් මොකද වෙන්නේ? අර එකතු කරන එක යනවා. එහෙමනම් අහංකාරය කියන එක තනි වෙනවා. ඇයි මිච්ඡා දිට්ඨියට මමංකාරය කවලයි මේක උනේ මිච්ඡා දිට්ඨියයි කරපු ගම අහංකාරය මමංකාරය කියන එක දෙන්න එකට ඉන්නවා කියන එක නැති වෙනවා. ඒ දෙන්න එකට ඉන්නේ නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන මොකක්ද එහෙනම්? මමංකාරේ විතරයි. අන්න ඔය වෙලාවේ Tamanට පේනවා මේ ස්පර්ශ වේදනා මමංකාර. ස්පර්ශී වේදනා වේදනාවේ ඒ මමංකාරය. අන්න ඒ වෙලාවේ තේරෙනවා මේ බුදුහාමුදුරු මොකද්ද මේ? ගිරිමානන්ද සූත්‍රයේ කියන චක්කුං අනත්තා රූපං අනත්තා. සෝතං අනත්තා. බුදුහාමුදුරු කිව්ව ඕනෝක නේද කියලා Tamanට පේනවා. ඒ කියන්නේ ස්පර්ශ කළාට ඇති වැඩක් ඇත්තේ නෑ. මොන ක්‍රමයකින්වත් මේකේ වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක අනත්තා. මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ. ඒ කියන්නේ අපිට පේනවා අනත් සංඥාව කියන එක හොඳට වැටහෙනවා එකත් එක්ක අර මේ ඩයග්‍රෑම් එකත් එක්ක ඉන්නේ. මෙන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක ඉන්නේ. ඒක හොඳට වැටහීමක් කියන එක තමන්ට ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපිට පේනවා මේ සංඥා ජරා, වේදනා ජරා, දික්තියත් මිදලා තියෙනවා. දික්තිය මිදෙනවනම් අත්තා කියන එකත් මිදෙනවා. එහෙමනම් මේ පුහුවට ඇහි ස්පර්ශයක් විතරයි. බොරුට අපි හදාගත් එකක් තමයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ චක්කුං අනත්තා රූපං අනත්තා කියලා ඒ විදිහට ඒක පෙන්නුවේ. ඇසේ වර්ෂයක් පමණයි කියන්නේ. ඒතර අපිට එහෙනම් ඒක වැටහෙනවා මෙතන මේ අවස්ථාවේදී. අපි ඊළඟට යමු 7 වෙනි ස්ලයිඩ් එකට. ඒතර ඕගොල්ලෝ දන්නවා අපි අර කලහ විවාද සූත්‍ර දෙක ඩයග්‍රම්ස් වල අපි ඉගෙන ගත්තා. නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡානි දානානි පරිග්‍රහණි ඉච්ඡා සන්තය න මමති වන්ති රූපේ විභූතේන කුසන්ති පස්සා කියලා එහෙම ඉගෙන ගත්තා නේද? එතකොට අපි දන්නවා මේ පරිග්‍රහය නිසා මගේයි කියලා බැඳෙනවා, එස මගේයි කියලා බැඳෙනවා. එතකොට පරිග්‍රහයෙන් මමති වන්ති කියන එක ඇති වෙනවා. තණ්හාව නිසා තමයි පරිග්‍රහය කියන එක ඇති වෙන්නේ. වේදනාව නිසා තමයි තණ්හාව, වේදනාවේ තණ්හාව, තණ්හාවේ පරිග්‍රහය, පරිග්‍රහයෙන් මමති වන්ති කියන එක. එතකොට දැන් අපිට පේනවා මේ වේදනාව තුළ රූපේ ජරාවත්, එම ජරාව නිසා ඇතිවුණු සංඥාවේ ජරාවත් පවතිනවා යන දිට්ඨි මිදීම නිසා ඇතිවුණු අවිශ්වාසයත්, ඩිස්ට්‍රස්ට් එකත් කියන තුනම තියෙන. නිකම්ම නෙමේ මේ වේදනාව තුළ. එතකොට දැන් ඕගලන්ට පේනවා අපි මේ ට්‍රයංගල්ස් දෙක නම් අපි කලින් බල්ලා තියෙනවා. මතකද අපි ඉස්සෙල්ලත් කිව්වා මේ ඒරියා 6 වල ට්‍රයංගල් එක නිසා අපි වම් අත පැත්තට එනවා. එතකොට මේකෙන් අපි ඇඟිල්ල දික් කරාම මෙතන ඉන්නේ මේ නාම රූප කියන තැනට. මෙතනින් මේ සුඛයි කියලානේ මේ පැත්තට එන්නේ නේද? මතකද අපි බැලුවා ඒක. කාමරාග අනුසය හරහා මෙතනින් දික් කළා කියන එක. එතකොට මේක මෙහෙම මේ දකුණු පැත්තේ ට්‍රයැන්ගල් එකේ සමන්විත ට්‍රයැන්ගල් එක ඇති මෙතනින් නාම රූපයන් කියන ඒවා තියෙනවා. එතකොට මේ විදිහට විඥාන ධාරාවන් කියන ඒවා අපි පවත්තුන. එතකොට මෙතන දැන් ඕගොල්ලෝ දන්නවා මේ රූපකාය අධිවචන සම්පස්සේ. මතකද මේක අපි මෙහෙම වේදනාවට දික් වේදනාව හරහා මේ දිට්ඨි අනුසය රේඛාව දික් කරාම මේ සුඛයි කියලා ආපු එකට අපි කියනවා මේ රූපයට සුඛයි කියලා. එතකොට ඕක අපි කියනවා රූපකාය අධිවචන සම්පස්සේ කියලා. මහනිදාන සූත්‍රයේ තියෙන්නේ. එතකොට ඒක අපි ලකුණු කරන්නේ මෙන්න මෙතෙන්ට. රූපකායේ අධිවචන සම්පස්සේ. ඒ කියන්නේ අපි ඒකට සුඛයි කියලා කියනවා. රූපයේ සුඛයක් නැහැ. නමුත් අපි සුඛයි කියලා කියනවා. ඒ වගේම නාමකායේ පටික සම්පස්සේ කියන එක අහලා තියෙනවානේ. ඒකත් තියෙන්නේ මහනිදාන සූත්‍රයේ. එතකොට නාමකායේ පටික සම්පස්සේ. අන්න එතින් දිගත්තාම මේ රූපයේ සුභ වශයෙන් කියනවා නාමකායේ නාම කොටස නෙතන තියෙන්නේ. දැන් රූපයේ සුභයි කියලා එහෙම යා පවරනවා. එයි මෙතන මේ නාමකායේ පටිගය කියලා කියන්නේ. නාමකායේ පටිගය කියලා කියන්නේ යම් දිට්ඨිය බිඳිලා. Broken views. අන්න ඒක තමයි නාමකායේ පටිගය. නැත්තම් බලවම ඔයාලන්ට පේනවා ඉතින් නාම කොටස තියෙන්නේ මේ සංඥා වේදනා වාගේ වань නේද? එතකොට ඒකේ පටිගයක් එන්නේ අර දිට්ඨිය මිදීම නිසා. එතකොට මේ පැත්තෙන් ඔය විදිහට ඔය කැරකීම කියන එක අපිට පේනවා. තණ්හාව කියන එක ඔය විදිහට ඇති වෙනවා. මේ ධාරා මෙහෙම දිනනවා නම් ඉතින් තණ්හාව ඇති වෙනවා. එතකොට එහෙමනම් අපි යමු 8 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේකට විසඳුමක් තියෙන්න බෑ නේද? ඉතින් අපි දන්නවා ওই සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨියක් තියෙන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් සම්මා සතිය කියන එක ඇති වෙනවා. එහෙනම් ඕගලන්ට පේනවා මේ මුළු සතර සතිපට්ඨාණයම අපි කියවනේ කාරණා තුනකින් නිරූපණය කරලා පෙන්නන්න පුළුවන් කියලා. එක කබලින්කාර ආහාරය. දෙක අත්තා ඉඳන් නිත්‍යර යන එක. තුන ජාති ඉඳන් ජරාවට යන එක. එතකොට අපි කියවනේ ඕක හරියට තේරුම් ගත්තා නම් මතකද? ජරා වෙනවා නම් ව්‍යාධි මරණය කියන එක ඇති වෙනවා. මැරෙනවා නම් නිත්‍යභාවයක් කොහෙන්ද? එහෙනම් නිත්‍යභාවය කියන එක කඩලා යනවා. ඒ පාර කල්පනා කරනවා මේ අත්තා කියලා මං අල්ලගෙන ඉන්නේ මොකද්ද? මෙන්න මේ රූපයයි කියන එක නේද? එතකොට දැන් බලන්න මේ අවස්ථාව වෙනකොට ඒ ජාති ඉඳන් ජරා වෙනවා කියුවහම දැන් අපි නිකන් රූපේ විතරක් නෙමෙයි අපි කතා කරන්නේ. මොනවද කතා කරන්නේ? රූපේ ජරා, වේදනාවේ ජරා, පහ තුන සංඥා ජරා, හත හත සංස්කාර ජරා. එතකොට මෙහෙනම් මේ ජරා ස්වභාවය ඇත්තේ නම් සංස්කාර වලින් විඥානය පවත්න්න පුළුවන්ද? ජරා ගොඩක්, ඒ කියන්නේ මලකට ගහපු යකඩ යන ගුල්ලු ගහපු ලී කෑලි ආදි වශයෙන් ඒවා ඔක්කොම අරගෙන භාණ්ඩයක් හදලා ඕක පවතිනවා කියන්න පුළුවන්ද? බෑ නේද? එතකොට එහෙමනම් ඒ කියන්නේ දැන් සංස්කාරයෙන් දරා, ඒ කියන්නේ බඩු වාසුනේ හදන්න දන්නේ නැහැ. අන්නේ අර්ථනේ ඔක තියෙන්නේ. එතකොට එහෙනම් නිත්‍යභාවයක් නැහැ. අපිට වෙනවා එහෙනම් මලකඩ කාපු යකඩ ඇණි තමන්ට කල්පනා වෙනවනම් හදන ලද භාණ්ඩේ මොන ආකාරයට පිටින් පෙනුණත් අපි මුලින් තීන්ත ගාලා ඔබ තිබ්බත් ඇතුලින් දිරනවා කියන එක තියෙනවා. අර කුඩා දරුවා මිනිස්සු හිතන්නේ අනේ මේ හැදෙන වයස වැඩෙන දරුවායි කියලා. ඇතුලෙන් ඒ ළමයා දිරනවා. ඒක තමයි තියෙන්නේ. ඒක පේන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ මේ හැදෙනවා කියලා. එතකොට මෙයාට ප්‍රඥාවෙන් බලන කෙනාට පේනවා මේකේ කොහොමද මේ රූප ජරා, වේදනා ජරා, සංඥා ජරා, මේ ඔක්කොම ජරා ස්වභාවයක් තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සංස්කාරය නිසා විඥානීය පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සංස්කාරය නිසා විඥානීය පවතින්නේ නැත්නම් ඕගොල්ලන්ට මතකයි ලයින් 5 එක. අර ඉදන් සච්චේ ඉඳන් පල්ලෙහාට ඉන්නා වූ එක. එහෙමනම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕක සිද්ධ වෙන්නේ නැහැ කියන එක ගත්තාම අන්න උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක එනකොට ඇති වෙනවන්නේ අවස්ථාවේදී. මුදල උපේක්ඛාවක් ඇති වෙන මේ සංස්කාර නිසා මේක පවතින්නේ නැතුව. ඊළඟට ඕගොල්ලන්ට ආපහු පේනවා මේ ඔය ලයින් 6 එක බලුවොත් එහෙම සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. සංස්කාරවල නිත්‍යභාවයක් නැත්නම් ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඇයිද? ප්‍රඥාව කියන්නේ සමුදයක් ඇත අස්තංගමයක්. ඇත නිත්‍යභාවය කියන කතාව ගියාන් පස්සේ ප්‍රඥාව ඇති වෙනවා. ප්‍රඥාව ඇතුළත නම් ඔයගොල්ලෝ දන්නවා ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට අපි ගමන් කරන මතකද? අත්තා ඉදන් නිත්‍යයට යන එක වලක්වේ මාන්නේ නෙමෙයි. මේක පවතින්නේ නැහැ කිව්ව ගමන් ඒ සංස්කාරය ගියා නම් එහෙනම් ඒකෙන් අපිට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වුණා නම් උද්දච්චය කියන එක යනවා තව ධම්ම සූත්‍රයේ. එහෙමනම් ලයින් 6 එක කියන එක එන්නේ. දැන් ලයින් 5 එකත් කැපුණ ලයින් 6 එකත් කැපිලා ගියා. මේ කියන්නේ ෆ්ලෝ එක නතර වෙන හැටි නෙවෙයි පෙන්නන්නේ. ඊළඟට ගත්තාම තාමත් මෙතකින් අවසන් වෙන්නේ නැහැ. තාම ඉන්නවා ලයින් 7 එක. ඒ කියන්නේ පරාමාසය ඉඳන් එන්නා වූ කියන එක. එතකොට ඒක මොකද මේ තණ්හාව නිසා මේකේ වෙන්නා වූ කතාව. රහතන් වහන්සේගෙන් අහුවම රහතන් වහන්සේ කිව්වා ඔය පහයි හයි නැති වුණත් එයා කල්පනා කරනවා ඒකේ පෙර කළා. කලින් භවයේ හදපු ගේ පැවතුණා. ඒ කියන්නේ මේ ශරීරේ පැවතුණා. අන්න ඒ වගේ අර්ථයන් කියනවා තියෙනවා. කලින් හයගේ එහෙම. නමුත් අපි දන්නවා මේක පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් පවත්වන්න බැහැ. ධානයකට ගිහිල්ලවත් නෙව සංඥා නා සංඥාය දෙනවත් තින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න එහෙමනම් සංස්කාර නිසා ඒක පවතින්නේ නැහැ කියන එක තිබුණා නම් එහෙනම් ඔය අත්තා කියන කතාව ගැලවිලා යනවා. මොකද සංස්කාරවල බලපෑම නිසා නේ අර මැද්දේ අපි අත්තා කියලා ගත්තේ. මතකද? ජරා වෙන රූපය ගත්තේ අන්න අත්ත කතාව නිසා, අත්ත සංඥාව. ඒ අත්ත සංඥාවට බලපෑන්නේ සංස්කාරවල අත්තා. ඔබලගේ පළවෙනි භාවනාව ඒකනේ නේද? එතකොට මේ සංස්කාර අත්තායින් කරායින් පස්සේ මේ අත්තා කියන එක ගැලවිලා යනවා. අන්න අර මමංකාර අත්ත කතාව. එතකොට ඉතින් ඒ වෙලාවේදී ආකින්චන විමුක්තිය ඇති වෙනවා කෙනෙකුට හරියට ඒක දැක්කනවා. එතකොට එහෙමනම් සතීන්ද්‍රිය මගෙන් මොකද්ද කරන්නේ? මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ A කියන පොයින්ට් එක හදන්නේ නැහැ. ඒකම A කියන පොයින්ට් එකම හදන්නේ නැති තත්ත්වයට සතීන්ද්‍රියපත් වෙලා තියෙනවා. මොකද එයා දන්නවා මේ සංස්කාර වලින් මේ විඥානය හදන්න බෑ. කොහොම හදුවත් මේක බරල වැටෙනවා. එහෙනම් හදන්න බෑ කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන සතීන්ද්‍රිය කොච්චර බලවත් වෙනවද කියලා. එතනින් අපි බලමු 9 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. එතකොට මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ඊළඟට අපි බලනවා. ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපී කියලා දන්නේ ඒ පුද්ගලයා මාන වෙන්නේ නැහැ කියන එක තියෙනවා. මානයක් වෙන්නේ නැහැ ඉතින්. දැන් බලන්න අපි මොකක් හරි මං කිය බෙල් ෂේප් කර්ව් එකේ ඒ කියන පොයින්ට් එක අපි හදන්නේ. දැන් මං කිය කැකිරි මාළුවේ කතාව වෙනවා. දැන් අද කැකිරි මාළුවක් කනකොට ඔන්න ඒ කියන පොයින්ට් එක එනවා නේද? ඊට පස්සේ මම මගේ මාන්නේ විසින්නේ මගේ මේ බෙස්ට් එක ගේන්නේ මේ වගේ ඉස්සර කාපු එක කියලා නේද? දැන් මම දන්නවා නම් සත්‍ය වශයෙන්ම මගේ මේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා තියෙන්නේ ජරා වෙලා තියෙන්නේ මේක කවදාවත් හදන්න බෑ කියලා හින්නම් මම බී එක හදන්න දෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රඥාව. එතකොට එහෙමනම් මම දන්නවා මාන වෙන්නේ සංඥාව ජරා. ඒක නිසා මාන වෙන්නේ නැහැ. වේදනාව ජරා. ඒක නිසා මම මාන වෙන්නේ නැහැ. ඔය විදිහට සංස්කාර ජරා. මේ නිසා මාන වෙන්නේ නැහැ. එහෙමනම් බී පොයින්ට් එක කියන එක හදන්නේ නැහැ. දැන් පේනවා මේ ප්‍රඥාවෙන් කරන්නේ බී පොයින්ට් එක හදන්නේ නැති. සතියෙන් කරේ ඒකම හදන්නේ නැහැ. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන ස්ටාර් එකක් තියෙනවා. දැන් බලන්න මේක තියෙන්නේ මේ අවිද්‍යාශ්‍රෝ, කාමාශ්‍රෝ, දික්ඛ්‍යාශ්‍රෝ. මේකනේ කැරකෙන්නේ නේද? මේක තමයි අර තටාකේ වටින් දාලා කරකවන එක වාගේ. දැන් එහෙනම් මේ කරකවන එක අපි ලොක් කරනවා. කරකවන්න බැරි වෙන්නේ. මොකෙන්ද කරන්නේ? සති, ප්‍රඥා, සමාධි. දැන් කෙනෙක් කපනකොට දැන් මේ විදිහට මේ සතියෙන් ගලවගෙන යනකොට දැන් ඔයගලන්ට පේනවා මේ සතියේ රේන්ජ් එක වම් පැත්තක් තියෙනවා, දකුණු පැත්තක් තියෙනවා. එතකොට ඒක හැබැයි මේ දකුණු පැත්ත නෙමෙයි යාගේ රේන්ජ් එක. දැන් මේක ක්ලොක් වයිස් අපි කරකිනවා නම් හිතන්න මේ වම් අත පැත්තේ ධර්මයෙන් මේ කරකිලා තමයි මෙතෙන්ට එන්නේ නේද? එහෙනම් සතීන්ද්‍රිය රේන්ජ් එක තියෙන්නේ මේ පැත්ත, කාමාශ්‍රය. ප්‍රඥා ඉන්ද්‍රිය රේන්ජ් එක තියෙන්නේ මේ යාගේ වම් අත පැත්තට. ඒ කියන්නේ ක්ලොක් වයිස් එනකොට ඉස්සෙල්ලා එක තමයි මේ තියෙන්නේ. එතකොට සමාධි ඉන්ද්‍රියට රේන්ජ් එක යාගේ පිටිපස්සේ තියෙන එක. අන්න මේ විදිහට ඒක කැපීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මාන නොවනවා නම් අපිට පේනවා මේ ditthi ආශ්‍රයත් ඒකට පැමිණෙන්නා වූ ඒ ධර්මිනුත් ඒව බහැර යනවා. මොකද ditthi ආශ්‍රයම් වෙලානේ මේ නිට්ටයයි කියලා කතාවල් ඇතුවනේ අපි මේ කතාව තියෙන්නේ. එතකොට මාන වෙනනම් අන්න ඒක බහැර යනවා. ඊළඟට මාන වෙන්නේ නැත්තම් බලන්න මේ ප්‍රඥාවෙන් වෙන්නා වූ එකයි මේ සතියෙන් වෙන්නා වූ එකයි. පුනුපුනා මී යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතු දේ සපයා දෙයි. මේ නිසා ditthi ආශ්‍රව නොවේ. අන්න ඒ වාක්‍යන ලියා ගන්න වටිනවා. ඒ රහතන් වහන්සේගේ වචනය. මාන නොවන්නේ පුනුපුනා මී යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? එය සපයා දෙයි. මේ නිසා ditthi ආශ්‍රව නොවේ. මේ නිසා ditthi ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. චේතනාව ගලවලා දාලා තියෙන්නේ. දැන් එතකොට ඔයගලන්ට පේනවා මේකෙන් මේ සති ඉන්ද්‍රිය මගින් මේ කාමාශ්‍රව කතාව මේ පැත්තෙන් ගැලෙව්වා. ප්‍රඥා ඉන්ද්‍රිය මගින් මේ ditthi ආශ්‍රව මේ පැත්තෙන් ගැලෙව්වා. එහෙනම් සමාධි ඉන්ද්‍රියට තියෙන මෙන්න මේ කතාව ගලවන්න නේද? අවිද්‍යා ආශ්‍රවත් එක තියෙන. සමාධි ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වන. ආන්න එතින්ට තමයි ඔයගොල්ලන්ට දැන් මේක හිතන්න තියෙන්නේ. මෙහෙමම හිතන්නේ නැතුව අර සාපුගම සූත්‍රය තියෙනවානේ. ආන්න මේ විදිහට හිතන්න ඕනේ. මතකද අපි කිව්වා ඩයමන්ඩ් එක වාගේ නේ? ඒ ඩයමන්ඩ් එක කපාගෙන යනවා. එතකොට අර අවි මේ ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයේ ඉඳන් බායගති දෙන්නා උපාර. එතන තියෙන්නේ සංස්කාර. එතකොට අන්න ඒ කැලි ටික යා කපලා දාන. එතකොට සංස්කාර නිසා මා ඒක තමයි මානපාර කියන්නේ. ඒක මානපාර පැමිණින්නේ. ඒක නිසා විද්‍යා ආශ්‍රෝ කියන එක සිද්ධ වෙන්නේ. මානේ අඩු නිසා සමාධිය කියන්නේ යට තියෙනවා. අපි කියවනේ මානේ අඩු නම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභය තමයි මොන ඉහළ සමාධියෙන් තියෙන්නේ. ප්‍රාණඝාත වලින් වැළකෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාරව හොඳයි කියලා එයා පිළිගන්නේ නැහැ. ඒ වගේ සංස්කාරවත් ගන්නෙ නැහැ. පෙරගත්තා වූ දේ නිසාම ක්‍රියාවලිය නවතා දමනවා. එහෙමනම් අපිට පේනවා බයගති ඉඳන් ඒ කියන්නේ අයියෝ ඉඳන් සත්‍යයේ ඉඳන් බයගති දෙන්නේ නැත්තම් බයගති ඉඳන් වේදනාවට එන්නව පාර කියන එක නවතා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් අපි ඊළඟට බලමු සති ඉන්ද්‍රිය කියන එක. ඒ සති ඉන්ද්‍රිය ශ්‍රද්ධා සහ විරී ඉන්ද්‍රිය මගින් නවතන ලද ඒ ධර්මයන් වේද ඒකේ නැවතීම කියන එක පවත්නවා. ඒක තමයි මේ පල්ලෙහැන් ගිහලා තියෙන්නේ. ඊළඟට ආපහු වෙන්නම ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මොකක්ද ඒකින් කරන්නේ? තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා. ඉහළම සමාධි වලට ඇලීම එපා. එතකොට එහෙනම් ඒ විදිහට යකින් නැවතීම කියන එක තියෙනවා. විරිය ඉන්ද්‍රිය මගින් රූපයන්ගේ ස්පර්ශය කියන එක නවත්තමු. එතකොට මෙසේ සතිමත් වූයේ සියල්ල සම්පූර්ණ සර්ව ප්‍රකාරයෙන් දෙන සමාධි සහගතව ඉන්න. අන්න ඒ සමාධි සම්මා සමාධියයි කියලා වැටහුණා. ඒ භාවනාවේදී. එතකොට ඕගලන්ට මේ තුන්වෙනි භාවනාවට ගන්න ඔය අටවෙනි ස්ලයිඩ් එකයි මේ නවවෙනි ස්ලයිඩ් එකයි කියන එකයි. ඒකේ අර අටවෙනි ස්ලයිඩ් එකේ අර මුළු සතර සතිපට්ඨානෙම තියෙනවා. අපි ගියා මේ සතිය මගින් ඒ කියන පොයින්ට් එක නවත්තනවා කියලා. ඊට පස්සේ ඒ සංස්කාරෝණීක කරන්න එතුණා. ඊට පස්සේ ඒ සති ඉන්ද්‍රිය මගින් පෙන්ව පුණුණා මේ යන විඥානේ නැවත සකස් කරන්න පුළුවන් බෑ. ඒ කියන්නේ මේ සංඥා ජරා වේදනා ජරා ඔකෝ සංස්කාර ජරා. ඉතින් එහෙනම් මේක පවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට එයාගේ උදව් වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් නම් අර B කියන පොයින්ට් එක එයා හදන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට මේ මෙතෙන්දි සමාධි ඉන්ද්‍රිය මගින් මේ අවිද්‍ය ආශ්‍රය කියන කතාව එයා ඒක ගලවලා දාන සංස්කාරයන් එහෙම අයින් කරලා සමාධි සාගත ස්වභාවයකට එයා අල්ලගෙන ඉන්නේ නැහැ තෙන්දි අවස්ථාවේ. ඉතින් මේක හරියට නිකන් අර වටේට කරගෙන මේක ලොක් කරා වගේ නේද? ඒ සති සමාධි ප්‍රඥා කියන එක. ස්ටාර් එක ඔයගලන්ට භාවනා කරන්න පුළුවන් අටවෙනි එකයි නවවෙනි ස්ලයිඩ් එක අර සාපෝම සූත්‍රය එකත් එක්ක බැලුවාම හොඳ ලස්සනට ඕක වෙනවා කරකෙන් දෙන්නේ නැහැ කියන එක. එතකොට එහෙනම් දැන් අපි භාවනා තුනම ඉගෙන ගත්තා නේ. අර පළවෙනි එකේදී අපි ලීලම් තිබුණානේ භාවනා කොයි එකද කියලා. ඊට පස්සේ මම කිව්වනේ දෙවෙනි භාවනාවට ගන්න ඕනේ එක. දැන් මේ තුන්වෙනි භාවනාව තමයි 8යි 9යි කියන එක. ස්ලයිඩ්ස්. එතකොට මේකෙන් ඕගලන්ට දෙකක් ඇති වෙනවා නේද? ඒ කියන්නේ මේ දෙවෙනි භාවනාව හැටියට තියෙන්නේ මේකෙන් ඇති වෙන්නා වූ 2 3 4යි. ඔය දක්වානේ අපි දෙවෙනි භාවනාව හැටියට කියන්නේ. දැන් එහෙමනම් අපි සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. ඉතින් උතන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් දැන් මේ නිදමින් පටලෝල මේ සූත්‍රේ ට්‍රාන්ස්ලේෂන් එක කියලා තියෙන මේක මේ සත්කාලි පිටිච්චා සීලබත පරාමාසික මේක කියලා තියෙනවා මේ සෝවාන් මගින් පහ කළ යුතුයි කියලා. ඒක දර්ශනියෙන් කියලානේ මේ පාලි භාෂාවෙන් තියෙන සෝවාන් මගින් කියන්නේ. ඒ සාමාන්‍ය මනුස්සයෙකුට හැඟීමක් ඇති වෙනව නේද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස සෝවන් වුණා ඒක දිහා එතන ඉවරයි කියලා නෑ. සකුදාගාමී වුණත් ඒක තියෙනවා. අනාගාමී වුණත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස රහත් වෙලා ආශ්‍රවයන් නැසුවට පස්සේ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත. මොකද විසිවස්තුක සක්කාය දිට්ඨිය ගියා නම් ඒ පුද්ගලයා රහත්. එන්න සක්කාය දිට්ඨිය ගියයි කොට ඔක්කොම ටික ගිහිල්ලා නෑ. යම් මූල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක පේනවා ඒක සම්පූර්ණේ කෙනෙකුට කියන්න පුළුවන් මේ සක්කාය දිට්ඨිය නැතුණා කියන එකේ අර්ථයක් තියෙනවා. අර්ථය මොකද්ද? මේ අනන්ත වූ සංසාරය යන මනුස්සයා භවහතකට බැස්සනම් එහෙනම් හත වෙදීම අනන්තයේ බිඳුවයි නේද? එහෙනම් සක්කාය දිට්ඨිය ගියා කියන්න පුළුවන් තව තියෙන භවහතයි කියන එක. ඒ අර්ථයෙන් බිඳුවයි කියන එක කියන්න පුළුවන්. නමුත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක තව තවත් යනවා. අර ග්‍රොස් වෙච්ච එක ගියා ඊට පස්සේ සියුම් ඒවා තියෙනවා. ධානයන් අල්ලගෙන වාගේ ඉන්නව තියෙනවා. ඉතින් එහෙම ගිහිලා අපි දැන් ටික ඉවර ඉස්සෙල්ලා සාකච්ඡා කළේ අනාශ්‍රෝ චිත්තෙන් හරි ජීවත් වෙලා ඉන්නවා කියලා හිතුවා නම් එතනත් ඒ ප්‍රශ්නේ තියෙනවා. කියන එක තියෙනවා. එතකොට අපි එහෙනම් ඉතුරු කොටස බලමු. මහණෙනි ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකලුතු ආශ්‍රය කවරද? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහානද මේ නෝනින් සලකා හුදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසි මඳුරු සුලං මල්සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිරි පරිභෝග කරමු නෝනින් සලකලා පින්න පාතේ ගනිමා කියලා මේ විදිහට පෙන්වන මේක මේ පැරිණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ ඒ මාගේ ජීවිතය පැවැත්මවන්නේ නිරුද්ධ බවද වන්නේ සැප විහරණයද වන්නේ කියලා ඒ පින්න පාතේ වළඳනවා කියලා මේක මේ විදිහට පෙන්වනවා. ඉතින් මෙහෙම කරන්නේ නැත්නම් මේක පෙන්නන මාන්නියම් මේකේ ප්‍රත්‍යාවේක්ෂ නොකරනා වූට වෙහසා දැවිලි සහිත ආශ්‍රය උපදින් ප්‍රත්‍යාවේක්ෂ කරනා වූට මෙසේ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මාන්නේ මේ ආශ්‍රය ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකට යුත්තේයි කියන ලැබී කියලා මේක පෙන්නන. ඉතින් ওই අවස්ථාවේදී උගලන්ට පේනවා අර වේදනා චේතනා පරාමාස ඒකෙන් පල්ලෙහැන් අර අත්තා කියලා ගන්නවා. ඒ අත්තා කියලා අත් සංඥා නොවීමට තමයි මෙතන මේ තියෙන්නේ පටිසේවණින් පහ කරනවා කියන්නේ. ඊළඟට වෙනවා මහණෙනි අදිවාසණයෙන් පැහැයුතු ආශ්‍රය කවර දෙයක්? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහානත මේ නෝනින් සලකා සීත ඉවසන සුළුක් වෙන උණුසුමද බඩගින්නද ඒ විපාසෙ මෙසි මදුරු ආදී දේවල් ඉවසීම කියන එක කරනවා කියලා. උපන් ශාරීරික තීනු රළු කටුකු අමියරු අමනාපු දීපෑර ගන්නා වේදනා ඉවසන සුළුක් වෙන යමෙහිකින් නොවිසන්නා වූට වේසකාර දැවිලි සහිත ආශ්‍රය උපදීද? මේ මෙසේ ඉවසන්නා වූට වේසකාර දැවිලි සහිත ආශ්‍රය නොඋපදී. මහන්නේ මේ අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රය කියලා කියනවා. එතකොට මේක මේ ඉවසීමෙන් තමයි ඒක කරන්නේ. අදිවාසන. ඒ කියන්නේ මේ වේදනාවට ප්‍රතිචාර නොදක්වන්න. ඊළඟට පෙන්වනවා දුර්ගිරීම පැහැදුතු ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානත මේ නෝනින් සලකා නපුරු ඇතුන් දුරු කරනවා. අස්සයන් දුරු කරනවා. නපුරු ගොන් ආදී දේවල් දුරු කරනවා. ඒ වගේම පෙන්වන මේ නුසුදුසු අස්නේ උන්නාව යම්කිසි නුසුතැන් හැසිරෙන්නා වූ පෞටි මිත්‍රයන් සේවනය කරන්නා නොනැත්තා වූ සම්ප්‍රාඥ ලාමක තන්නේ සලකන්නා දැන් නරක ඒ පාප මිත්‍රයන් ඇසුරු කරනවා නම් රහතන් වහන්සේලා එහෙම බලනවා මෙයා මේ පාප මිත්‍රයන් එක්ක ඉන්නේ මෙයාගෙත් ඒ ගති ගැන තියනවා කියන එක නේද? එතකොට ඒක නිසා දුක්දලිසයිත ආශ්‍රය උපදිනවා. එතකොට ඒවා දුරු කරන පුද්ගලයාට ඒක නැහැ. ඉතින් මේ විදිහට මේ පෙන්වනවා මේ ආශ්‍රය දුරු කිරීමෙන් පහයිත්තේ කියලා. ඉතින් ඒ කියන්නේ මේ සම්මා ආජීවය නිසා මෙයාගේ මේ මාන්නේ අඩුයි. මේ පරිවර්ජනා කියලා කියන්නේ අවොයිඩන්ස් කියන එකයි. ඒ කියන්නේ අර ඉහළ සංස්කාර කොටුව තියෙන්නේ චේතනා ඉදන් සච්ච විඥාන පරාමාස. අන්නේ සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම් නැති කිරීමට, ඒකට අගයක් නොදීමට තමයි මේ පෙන්වන්නේ පරිවර්ජනා කියලා. ඊළඟට පෙන්වන මාන්නේ විනෝදනී පහකලිතු ආශ්‍රය කවර දෙයක්. මාන්නේ මේ ලෝකේ මහානතමේ නෝනින් සලකා උපන් කාමිතක්කේ සිත් තබා නොගනි. දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නෝබිදීවට පමුණුවයි. ඉතින් අර ගිරිමාන සූත්‍රයේ තියෙන ප්‍රහාන සංඥාය උප්පන්නං කාමිතක්කන් ආදිවාසීති පජාති විනෝදිති දැන්ති කරෝති අනභාවං ගමිතී කියලා නේද? ආන්නේ ඒක තමයි ඒ පෙන්වන්නේ. එතකොට විහිංසාවිය විපක්ක ව්‍යාපාද විතක්ක ඒ වගේ නේවා ඒව පහ කරනවා කියලා. එතකොට පේනවා යම්කිසි එමුදුදී දුරු නොකරන්නා වූ ඔහුට වෙහස සහ දැවිලි සහිත ආශ්‍රය උපදීන. මෙසේ එමුදුදී දුරු කරන පුද්ගලයාට වෙහස සහ දැවිලි සහිත ආශ්‍රය නොමැති. මාන්නේ මේ ආශ්‍රය විනෝදනේ පැහැයුත්තේයි කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔය ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක ඇති වෙනවා. ඒරියා 4 එකට ආවනම් අපිට ව්‍යාපාදේ. ඇයි අර වේදනාව ජරාවටපත් වෙලා නේ ඒක ඇතුළේ ඉන්නේ පරාමාසගත වෙන්නේ. ඊයරට ඒරියා 1 වලින් ඒරියා 6 එක. එතකොට ඒක සංස්කාර නිසා අත්තානෝ වෙන්නේ. ඒ කියන්නේ විහිංසාව. පානාතිපාත වගේ සංස්කාරයන් ඒව ගන්නෙ නැති වෙන්නේ. ඒකට තමයි මේ විනෝදනීය පහතබ්බා කියන්නේ. මාන්නේ භාවනාවෙන් පැහැදිලි වූ ආශ්‍රය කවර දෙයක්ද? මාන්නේ මේ සස්නේ මහන්තමේ නුවණ සලකලා විවේකී ඇසුරු කර, විරාගී ඇසුරු කර, නිරෝධී ඇසුරු කර, නිවන පැඹුරු කර සති සම්පොජ්ජංගේ වඩන. ඒ විදිහට ධම්ම විචී සම්පොජ්ජංගේ, විරි සම්පොජ්ජංගේ, ප්‍රීති සම්පොජ්ජංගේ, පස්සද්ධි සම්පොජ්ජංගේ, ඔය විදිහට සමාධි සම්පොජ්ජංගේ මෙහෙම වඩනවා. එතකොට මේ විදිහට පෙන්නනවා ඒ නිවන ඇසුරු කර උපේක්ඛා සම්පොජ්ජංගේ වඩනවා. මාන්නේ යම් හේකින් බොජ්ජංග නොවඩන්නා අට වෙහසහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? මාන්නේ මෙසේ බුද්ධංග වඩන්නා වූ ඔහුට වේසසා දැවිලි සහිත ආශ්‍රය නොවේ. මාන්නේ මේ ආශ්‍රය භාවනාවේ පැසිය යුත්තේයි කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතකයි ඔය වඩු වාසුණෑගේ කතාව අර වඩු වාසුණෑ සංඥාවට ලීර සලකන්නේ නැහැ කියලා අපි බැලුවේ නේද? එතකොට ඒ උපේක්ඛාවන් ගියන් පස්සේ අර සංඥාවට සලකන්නේ නැහැ. එතකොට මේ ඊය අවස්ථාවේදී අපිට වෙනද සංස්කාර නිසා වුණ අත් සංඥාවත් ඒකේ නැති කරන අනාසෝචිතය කියන එකයි. මාණි යම් කලක භික්ෂුගේ යම් ආශ්‍රකෙනෙකු ඒ දර්ශනීය පැහැයුත්තාද ඒ ආශ්‍රය දර්ශනීය මගින් පැහුණා වෙත්. යම් ආශ්‍රකෙනෙකු සංවරයෙන් පැහැයුත්තාද ඒ සංවරයෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රකෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැයුත්තාද ඒ ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රකෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද ඒ සිත තබා නොගැනීමෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රකෙනෙකු දුරු කිරීමෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රකෙනෙකු විනෝදනයෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය විනෝදනීය පැහුණා වෙත්. යම් ආශ්‍රමයක භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වෙත්. මාන්නේ මේ මහානතමේ සියලු ආශ්‍රයන්ගෙන් සංගුත වෙසෙයයි, තෘෂ්ණාව සංසිඳියයි, සංගෝජනී උපටාහලෙයි, මානපාහණය දුක් කෙලවර කරේයයි කියලා භාග්‍යතුන් වහන්සේ මේක වදාක සතුට සිත්තේ විෂ්ණු වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා සර්වාසෝ සිත්තුතුනි. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාව කියන්නේ. ඉතින් භාවනාවට අපි කිව්වා පළවෙනි ස්ලයිඩ් සෙට් එකේ භාවනාව නිලම තිබුණානේ මතකද? රූපය මගේ නොවෙන්න. ඊළඟට ගත්තාම ඒ ජරා රූපය නිදී කියලා ගන්න අත්ත සංඥාව මගේ නොවෙන්න. ඊළඟට ඒ අත්ත සංඥාව ගන්න මේ හේතු වෙලා තියෙන සංස්කාර මගේ කියලා ගන්න. එතකොට ඒ සංස්කාර මගේ නොවෙන්න අපි භාවිතා කරන විරිය තුනක්. ඒක බලන්න ඉස්සෙල්ලා අර සංඥාවේ ජරාවයි විඥානේ මරණේ අතර දෙක කියන එක පොඩ්ඩක් කල්පනා කරලා එතෙන්ට එන්න. ඉතින් ඊට පස්සේ ඉතින් මේකේ අපි පෙන්වුවා මෙතන මේ දෙක තුන හතර මේකේ භාවනාව ඊළඟට අවසාන ස්ලයිඩ් දෙක අර ස්ටාර් එකත් එක්ක කරන භාවනාව තමයි තුන්වෙනි භාවනාව. ඉතින් පුළුවන් තරමක් භාවනාවට ගන්න අර මුලයෙන් පටන් අරගෙන. එහෙනම් අපි මිනිත්තු 10 15 කරගෙන මේ පොඩ්ඩක් මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනාව කරමු.